නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මූලහස්ස ආදීනවානුපස්සිනෝ විහෙරතෝ ආයතින් පංචුපාදානක්ඛන්ධා අපචයං ගච්ඡන්ති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ සති කීපයකට කලින් මජ්ක්‍ධිම නිකායේ සලායතනක සූත්‍රය, මහා සලායතනික සූත්‍රය පාදක කරගෙන ධර්ම දේශනා කීපයක් පවත්වන්න යෙදුණා. එතකොට ඒ මහා සලායතනික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සලායතන පිළිබඳව සෑහෙන විග්‍රහයක් කරනවා. එතෙන්දී මුලින්ම පෙන්වන්නේ සලායතනයන් ඒ තරම්ම සැලකීමක් නැතුව, සිහියක් නැතිව ඉබාගාත යන්න ඉඩ දීලා, කැමති විදිහට හැසිරෙන්න ඉඩ දීලා කටයුතු කරන ඒ ප්‍රමාදී ප්‍රතිපදාව, එහෙමත් නැත්නම් නොසලකිලිමත් ප්‍රතිපදාව තමයි මුලින්ම හෙළි කරන්නේ. එතන ඒ යම් හෝ තැනැත්තෙක් අනවබෝධයෙන් කිසිම හැඟීමක් නැතුව, සිහියක් නැතුව මේ ඉඳුරන් පරිහරණය කරන්න ගිහිල්ලා කොයිතරම්නම් වෙහෙසකට, පීඩාවකට, පිළීමකට ලක්වෙනවාද කියන කාරණය මුලින්ම මතක් කරලා දෙනවා. ඊට පස්සේ නිසාම යම් යම් කායික දුක් වේදනා, ඊළඟට මානසික දුක් වේදනා, ඊළඟට කායික පරිලාහයන්, චේතසික පරිලාහයන්, කායික පීඩාවන්, මානසික පීඩාවන්, කායික දැවීම්, මානසික දැවීම්, මේ බඳු විවිධ පීඩාවන් වලට ලක් වෙන ආකාරයත් බුදුරජාන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා. ඊට පස්සේ එනවා මේකේ අනිත් පැත්ත. ඒ තමයි ඒ ආයතනය පිළිබඳව යම් අවබෝධයක් සහිතව කටයුතු කිරීම. සිහියෙන් යුක්තව එතන එතන ඒ ආයතනීය ක්‍රියාකාරීත්වයක් හටගන්නා ආකාරය, ඒවායේ දායකත්වය, ඊට පස්සේ ඒක සුළු මොහොතකින් අවසන් වෙන ආකාරය දකිමින් යම් කෙනෙක් සිහියෙන් වාසය කරනවා නම් ඒ අනුව දුක ටික ටික අඩු වෙන ආකාරය, පැටලැවිලි ටික ටික අඩු වෙන ආකාරය, පීඩාවන් ටික ටික අඩු වෙන ආකාරය පිළිබඳව ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරගෙන යනවා. දැන් මේ කොටස තමයි ඇත්තටම අපි ගිය සතියේදී සාකච්ඡා කරේ. එතන සුළුවෙන් නැවතත් මතක් කරගත්තොත්, තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මුල්හස්ස ආදීනානුපස්සිනෝ විහෙරතෝ ආයතින් පංචඋපාදානස්කන්ධා අපචයං ගච්ඡanti. මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යම්ස කෙනෙක් ඒ නිවරදිව සිහියෙන් යුක්තව කටයුතු කිරීම නිසා දැන් එයාගේ හිතේ සරාගී බවක් ඇති වෙන්නේ නැහැ. නැත්තං ඒ ඇහැට අරමුණු වෙන රූප ශබ්දන් රූප සම්බන්ධයෙන්, කනට අරමුණු වෙන ශබ්ද සම්බන්ධයෙන්, නාසයට අරමුණු වෙන ගඳ සුවඳ සම්බන්ධයෙන්, දිවට අරමුණු වෙන රස සම්බන්ධයෙන්, ඊළඟට කයට අරමුණු වෙන ස්පර්ශ සම්බන්ධයෙන්, ඊළඟට මනසට එන අරමුණු සම්බන්ධයෙන් එහෙම විශේෂ ඇල්මක්, ඒවත් එක බැඳීමක්, ඒව ග්‍රහණය කරගන්න යෑමක්, ඒව උපාදාන කරගන්න යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසාම ඒවයින් කෙලස් හිතේ හට ගන්න නැති තත්වයක් දැන් උදා වෙලා තියෙනවා. ඒවත් එක බැඳිලා නෙමෙයි වාසය කරන්නේ. ඒවට මුලා වෙලා නෙමෙයි වාසය කරන්නේ. මේ සිදුවීම කෙරෙහි එක්තරා අන්දමක ආදීනව දකිමින්, මේකේ බැඳෙන්න ගියොත් ඇති වෙන්න පුළුවන් ආදීනව දකිමින් තමයි වාසය කරන්නේ. අන්න ඉබඳු තැනත්තාට බුදුරජාන් වහන්සේ කියනවා ආයතින් පංච උපාදානස්කන්ධා අපචයං ගච්ඡanti. එතකොට ඒ තැනත්තාගේ හිතේ අලුතෙන් පංච උපාදානස්කන්ධයන් ගොඩනැගෙන්න යන්නේ නැහැ. මොකද රූප උපාදානස්කන්ධය නැත්නම් රූපස්කන්ධය උපාදාන වෙන්නේ නැහැ දැන්. වේදනා උපාදානස්කන්ධය උපාදාන වෙන්නේ නැහැ. සංඥාස්කන්ධය උපාදාන වෙන්නේ නැහැ. සංස්කාර ස්කන්ධය උපාදාන වෙන්නේ නැහැ. විඥානස්කන්ධත් උපාදාන වෙන්නේ නැහැ. එතකොට ඒ එක අතකින් කියන්න පුළුවන් ඒ සංස්කාර ඒ විදිහටම හටාරගෙන නිරුද්ධ වෙලා යනවා. හේතුපත්‍යයන් නිසා ඒවා හට ගන්නවා. ඊට පස්සේ ඒවා නැති වෙලා යනවා. නමුත් ඒවා උපාදාන කිරීමක් මේ තැනැත්තාගේ පැත්තෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඊළඟ භවයක් සඳහා වමනා කරන උපාදානස්කන්ධයන් ගොඩනැගෙන තත්ත්වයක්වත් නැහැ. මෙලෝ වශයෙන්ුත් යම්ස දෙයක් හටගෙන තිබුණා නම් ඒවා ෂේ වී යාමක්, වැය වී යාමක්, බුඳ වී යාමක්, දුර්වල වී යාමක් තමයි සිද්ධ වෙන්නේ. තණ්හා චස්ස පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභි නන්දිනී සා චස්ස පහීයති. දැන් එතකොට එයාගේ හිතේ යම්කිසි තණ්හාවක් කලින් හටාරගෙන තිබුණා නම් ඒක දුරු වෙන්න ගන්නවා, ඒක ෂය වෙලා යන්න පටන් ගන්නවා, ඒක ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. තස්ස කායිකාපි දරතා පහී යන්ති, චේතසිකාපි දරතා පහී යන්ති. එනිසාම කායික වශයෙන් යම්සි දැවිල්ලක් තැවිල්ලක් තිබුණනම් දුකක් තිබුණනම් සන්තාපයක් දැවිල්ලක් තිබුණනම් ඒවා ඔක්කොම දුරු වෙන්න ගන්නවා. ඒ නිසාම කායික මානසික සුවයක් යා භුක්ති විඳිනවා. සෝ කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසංවේදේති. ඒක කායික වශයෙන් සුවයක් භුක්ති විඳිනවා, මානසික වශයෙන්ුත් සුවයක් භුක්ති විඳිනවා. එතකොට ප්‍රතිපදාවක් නිවැරදිව අනුගමනය කිරීම හරහා යම්ස තැනැත්තෙක් භුක්ති විඳින සහනශීලී තත්වය බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා තියෙනවා. ඉතින් අපි මේව පිළිබඳව සයන දුරකට ගිය සතියේදී සාකච්ඡා කළා. දැන් අද අපිට තව ටිකක් මේකේ සූත්‍ර දේශනාවත් දේශනාව ඔස්සේ තව ටිකක් එහාට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා, යා තථාගතස් තථා භූතස්ස දිට්ටි සාස්සෝ හෝති සම්මා දිට්ටි. යෝ තථා භූතස්ස සංකප්පෝ ස්වාස්සෝ හෝති සම්මා සංකප්පෝ. යෝ තථා භූතස්ස වායාමෝ ස්වාස්සෝ හෝති සම්මා වායාමෝ. යා තථා භූතස්ස සති සාස්සෝ හෝති සම්මා සති. යෝ තථා භූතස්ස සමාධි ස්වාස්සෝ හෝති සම්මා සමාධි. දැන් මේ ආකාරයෙන් දැන් එතකොට මේ දැන් ප්‍රතිපදාවක් යා වඩමින් ඉදිරියට යනවා. ඒ ඇහැ කන නාසය දිව කය මන කියන ආයතන සම්බන්ධයෙන් යා නිවර්දිව කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. ඒවා ඒ යථා ස්වභාවය දැනගන්න උත්සාහන්ත වෙනවා. ඊට අරමුණු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒ අරමුණු වලත් යථා ස්වභාවය දැනගන්න උත්සාහන්ත වෙනවා. මේවා අනුසාරයෙන් හටගන්නා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන ඒ ප්‍රතිඵල පිළිබඳවත් ඇත්ත ඇත්තටින් තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඒවා නැවත නැවත සිද්ධ වෙද්දී ඒවා සමූහයක් වශයෙන් ක්‍රියාත්මක වෙනකොට හටගන්නා ස්පර්ශ ගැනත් ඇත්තට සැටියෙන් දැනගන්න උත්සාහත් වෙනවා. ඒව නිසා පහළ වුණා නම් යම් හෝ වේදනාවක් සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන්. මේ වේදනාව පිළිබඳවත් ඇත්තටින් දැනගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් වෙනත් වචන වලින් කියනවා විපස්සනාවක් වඩමින් තමයි කාලය ගත කරන්නේ. එහෙමනම් දැන් මොකද වෙන්නේ? එයාගේ හිතේ මේ ඇත්ත සැටියෙන් දැකීම හරහා දැකීම තුලින් තමයි එයාගේ හිතේ නුවණක් දියුණු වෙන්නේ. ඒතර ඒක සම්මා දිට්ඨියක් බවට පත් වෙනවා. සාස්සෝ හෝති සම්මා දිට්ඨි. එතකොට ටික ටික එතකොට එහෙනම් මේ සම්මා දිට්ඨියක අපිට කියන්න පුළුවන් මුලින් පටන් ගත්ත තැන ඉඳලා ටික ටික වර්ධනයක් වෙලා එක එක මට්ටම් වලින් එයා තුල නුවණ වැඩෙන්න පටන් ගන්නවා. දැන් සම්මා දිට්ඨියේ ලෝකෝත්තර පැත්ත බුදුරජාන් වහන්සේ දේශනා කරද්දී මහා චත්තාලීසික සූත්‍රයේදී එහෙම එතකොට ඒ ප්‍රඥාවේ විවිධ අවස්ථා විවිධ මට්ටම් දේශනා කරනවා. ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය, ධම්මවිචේ සම්බොජ්ජංගය, සම්මා දිට්ඨි මාර්ගාංගය. ඔය විදිහට එක්තරා අන්දමක ක්‍රමානුකූල වර්ධනයක් විකාශයක් අපිට දැකෙන ලැබෙනවා. බුදුරජාන් වහන්සේ මේ ප්‍රතිපදාවක් හරහා නිවන දියුණු කරගෙන යනකොට ඒ දියුණු වෙන ප්‍රඥාව. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය කියලා ඉතින් අපිට උත්කෘෂ්ඨ මට්ටමෙන්ම කියන්න පුළුවන්. ඒතොර ඒ සම්මා දිට්ඨියේ ලෝකෝත්තර පැත්තක් දැන් එහෙනම් මේ තැනැත්ත තුළ වැඩෙනවා කියලා කියන්න පුළුවන්. මේ යෝගාවචරය තුළ වැඩෙනවා කියලා කියන්න පුළුවන්. ඒ අවස්ථානුකූලව එයා තුළ යම්සි නුවණක් තියෙනවා. යම්සි නිවැරදි දැක්මක් තියෙනවා. ඒ නිවැරදිව කටයුතු කිරීමක් තියෙනවා. ඉතින් ඒක එහෙනම් පාදක වෙලා තියෙන්නේ මේ එයා තුළ වැඩෙන නුවණට. ඒතකොට ඒ නුවණ විපස්සනාවක් වඩන වාරයක් ගානේ පොඩ පොඩ එකතු වෙන ගතියක් නැත්නම් පොඩ පොඩ දියුණු වෙන ගතියක් අපිට තේරුම් ගන්න පුළුවන්. ඔරයාගේ හිතේ පහළ වෙන මේ නුවණට තමයි සම්මාදිට්ඨිය කියලා එදිරලා තියෙන්නේ. යෝ තථා භූතස්ස සංකප්පෝ ස්වාස්සෝ හෝති සම්මා සංකප්පෝ. ඉතින් එතකොට එයාගේ හිතේ යම් අවස්ථාවක නිවැරදි සංකල්පනාවක් පහළ වෙනවද? දැන් මේ ප්‍රතිපදාව පුරණ තැනැත්තාගේ හිතේ නිවැරදි අපිටම උනේ කම්ම සංකල්පනාවක්, අව්‍යාපාද සංකල්පනාවක්, අවිහිංසා සංකල්පනාවක්. ඒ බඳු නිවැරදි සංකල්පනාවක් පහළ වෙනවා නම් අන්න ඒක නිවැරදි සංකල්පනාවක්, ඒක සම්මා සංකප්පයක් බවට පත් වෙනවා. ඉතින් ඒකෙන් සියුම් පණ්ඩමක් ගත්තොත් ඉතින් විතක්ක ਵਿਚාරවල පවා නිවැරදි වීමක්, පුළුවන් තරම් පරිස්සමෙන් හිත යෙදීමක්, අරමුණු වල ඒවා රැඳවීමක්, හැකිනම් අරමුණු වලින් සම්පූර්ණයෙන් නිදහස්ව තබා ගැනීමක්, මේ ආදී වශයෙන් එයාගේ හිතේ ඒ අවස්ථානුකූලව හටගන්නා ඒ සංකල්පනාවන්, චේතනා ආදිය මේ සියල්ල එතකොට සම්මා සංකප්ප බවට පත් වෙනවා. එතකොට මේ සම්මා සංකප්පයත් අපිට කියන්න පුළුවන් ක්‍රමානුකූලව වැඩෙන තත්වයක්. මුලදී යා අකුසල් ප්‍රහාණය කරන්න, කුසල් වඩා ගන්න, එක්තරා අන්දමකින් අකුසල විතර්ක වෙනුවට කුසල විතර්ක යොදාගත්තා. කුසල සංකල්පනාවන් යොදාගත්තා. ඊට පස්සේ ටික ටික යා ඒ ප්‍රතිපදාව තුල වැඩෙන්න වැඩෙන්න ඒ කුසල සංකල්පනාවන් හිතේ නිතර නිතර පවත්වනවා වෙනුවට හිත සංසුන්ව තබා ගන්න. හිත හැකිතාක් නිශ්ශබ්දව තබා ගන්න. ඇතුළත කතාව සමනය කරලා තබා ගන්න. ඊළඟට හිත සංස්කාර වලින් අඩුවෙන් තියා ගන්න. සංස්කරණ වලින් අඩුවෙන් තබා ගන්න. එයා යම්සි වෑයමක් ධර්ම. එනම් ප්‍රපංච දුරු කර ගන්න, හිත නිශ්ශබ්ද කර ගන්න, හිත තුල හට ගන්න පුළුවන් විවිධ අපි කියමු තණ්හාව මූලික වෙච්ච යම් ඉංජිත නැත්නම් ඒ කියන්නේ කම්පන ස්වභාවයන්, සැලීම් ස්වභාවයන්. ඒවා හැකිතාක් අඩු කර ගන්න. හිතින් කරන විවිධ මඤ්ඤණාවන්, ඒ කියන්නේ හිතා ගැනීම සියල්ල සෑහෙන දුරට අඩු කර ගන්න. මමෙක් මූලික කරගත්ත, පුජ්‍යලයක් මූලික කරගත්ත, තැනැත්තෙක් මූලික කරගත්ත හිතා ගැනීම හැකිතාක් අඩු කර ගන්න. ඉතින් එතකොට මේ යම් උවමනාවක් උත්සාහයක් යා දරනවා. ඉතින් මේ සියල්ලත් අපිට සම්මා සංකප්පය යටතේ ගන්න පුළුවන්. මොකද මේ සියල්ලම තියෙන විතර්කය පාදක කරගෙන. හිත යම් යම් දෙයට යෙදීම පාදක කරගෙන. එතකොට මේ නිවර්ති සංකල්පනාවන්, නිවර්ති විතර්කයන් තමයි යා පවත්වන්නේ. ඒ නිසා තවත් අපිට කියන්න පුළුවන් මේ මට්ටම් වලින් මේ සම්මා සංකප්පය දැන් යා තුළ වැඩෙනවා. ඊට පස්සේ යෝ තථා භූතස්ස වායාමෝ සාස හෝති සම්මා වායාමෝ. දැන් යා තුළ යම්සි වෑයමක් තියෙනවා නම් ඒ වෑයම සම්මා වෑයමක් බවට පත් වෙනවා. මේ සම්මා වෑයමත් නිරන්තරයෙන් එක එක මට්ටම් වලින් ඒක වර්ධනය වෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට වර්ධනය වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අධික වීරයක් දැන් යොදනවා කියලා. ඒ වෙනුවට වීරය සමතාවක්, නිවැරදි වීරයක්, ප්‍රමාණවත් වීරයක් තමයි යා යොදන්නේ. අඛණ්ඩ වීරයක් තමයි යොදන්නේ. ඉතින් එතකොට අඛණ්ඩව සිහිය පවත්වමින්, අඛණ්ඩව දැනුවත් වෙමින්, අඛණ්ඩ වෑයමක් දරනවා. මිච්ඡා දෘෂ්ටියකින් හිත නිදහස් කරගෙන සම්මා දිට්ඨිය තුළ පවත්තා. මිච්ඡා සංකල්පනාවන්ගෙන් හිත නිදහස් කරගෙන සම්මා සංකල්පනාවන්ගේ හිත පවත්තා. ඊට පස්සේ ඒ සඳහා යාට සිහියක් අවශ්‍යයි, සම්මා සතියක් අවශ්‍යයි. ඒ නිසා අපි අර මහා චත්තාලීසක සූත්‍රයේදී මතක් කරගත්තා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා දිට්ඨියටයි සම්මා සංකප්පයටයි මේ බඳු ප්‍රතිපදාවකදී මේ සම්මා සතියේනුයි සම්මා වායාමයේනුයි ලොකු වත්තලක් සැපේනවා. උදාහරණයක් වශයෙන් සම්මා සංකප්පය ගැන සැලකුවොත් මේ නිවර්ති සංකල්පනා මොනවද, වැරදි සංකල්පනා මොනවද කියන මේ අවබෝධය ලැබිලා තියෙන සම්මා දිට්ඨිය හරහා. සම්මා දිට්ඨියෙන් තමයි මෙන්න මේවයි වැරදි සංකල්පනා, මේවයි නිවර්ති සංකල්පනා කියලා යම්කිසි දැක්මක් හිතේ ඇති කළ දෙන්නේ. මෙන්න මේ විදිහටයි කටයුතු කර යුත්තේ, මේ විදිහටයි විතර්කයේ හැසිරවිය යුත්තේ කියලා යම්කිසි අවබෝධයක් ලැබලා දෙන්නේ සම්මා දිට්ඨියෙන්. ඊට පස්සේ සිහියෙන් ඉන්න අවශ්‍යය දැන් ඉතින් හිත නිරන්තරයෙන්ම ඒ සම්මා සතිය නිරන්තරයෙන් පවත්වන්න අවශ්‍යයි. අඛණ්ඩ සතිය. දැන් සිහියෙන් ඉන්නකොට වෑයමක් දරන්න අවශ්‍යයි. මිච්ඡා දෘෂ්ටි වලින් හිත ඉවත් කරගන්න සම්මා දිට්ඨියක තුල හිත පවත්වන්න. මිච්ඡා සංකප්පයන්ගෙන් හිත ඉවත් කරගන්න සම්මා සංකප්පය තුල හැකිතාක් හිත පවත්වන්න. එහෙනම් ඒ වෑයම නිරන්තර වෑයමක් වෙන්න වෙනවා. නැත්තම් පොඩි වෙලාවක් ඒ වෑයම් කළා අතහැරලා දාන්න නෙමෙයි, නිරන්තරයෙන්ම වෑයමක් දරන්න සිද්ධ වෙනවා. කොහොමද මිච්ඡා සංකප්ප වලින් හිත නිදහස් කරගන්නේ? සම්මා සංකප්පයක හිත පවත්වන්න. ඉතින් ඒකෙත් විවිධ මට්ටම්. එහෙනම් ඒ වෑයමෙත් විවිධ මට්ටම් අපිට හඳුනගන්න පුළුවන්. ඊළඟට යා තථා භූතස්ස සති සාස්ස හෝති සම්මා සති. දැන් සම්මා සතිය නැත්නම් සතිය එක එක මට්ටම් වලින් වර්ධනය වෙනවා. මුලදී අපි කියමු කායानुපස්සනාවකට අදාළ සතියක්, ඊට පස්සේ වේදනානුපස්සනාවකට අදාළ සතියක්, චිත්තානුපස්සනාවකට අදාළ සම්මා සතියක්, ඊළඟට අපි කියමු ධම්මානුපස්සනාවකට අදාළ සතියක්. එතකොට එක එක මට්ටම් වල සතිමත් බවක් එයා තුල වැඩෙනවා. මුලදීම නම් ඇත්තටම උවමනාවෙන්, උත්සාහයෙන්, චේතනාම් පූර්වකව පවත්වන බරපතල සතිමත් බවක්. මොකද එහෙම පැවැත්වුවේ නැත්නම් හිත නිරන්තරයෙන්ම වෙන වෙන අරමුණු වලට දුවන පනින ස්වභාවයක් තියෙනවා. ඒ නිසා එයා උත්සාහත් වෙනවා ඒ සතිමත් බව අපි කියමු තහවුරු කරගන්න. තාම හැබැයි ඉච්චරම සාර්ථකුනේ නැහැ. හැබැයි මේක නැවත නැවත කරනවා. උත්සාහයෙන් කරනවා. උවමනාවෙන් කරනවා. උවමනාවෙන් සතිය පවත්වනවා. මේ මට්ටම තව ටිකක් එහාට යනකොට හිත තුල සතිමත් බව පේන්න ගන්නවා. හිත තුල සතිමත් බව ටිකක් වෙලා අල්ල හිටිනවා. එතකොට යම් කාලවකවානු තියෙනවා. යාට තියෙනවා අද නම් හොඳටම සතිමත් බවක් තියෙනවා, සතිය රජ කරනවා, හැම කාර්යයක්ම සිහියෙන් කරගන්න අවස්ථාව තියෙනවා කියලා තමන්ට තේරෙන්න ගන්න. එතකොට තමන් කියන්න පුළුවන් සති ඉන්ද්‍රියක් බවට පත් වෙලා, සතිය දැන් නිකන් රජ කරන තත්වයකට හිතපත් වෙලා, කලින් අහම්මෙන් ලැබිච්ච සතිය දැන් එහෙම නෙමෙයි, හිත තුල හොඳට තහවුරු වෙලා තියෙනවා. ඊට පස්සේ සති බලයක් දක්වා මේක දිනු වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිත යම් යම් අවස්ථාවන්වලදී ප්‍රමාදීව හැසිරුණත් දැන් ඒ තරම් බයක් නැහැ. තමන් තුල විශ්වාසයක් ගොඩනැගිලා තිනවා යථා තත්ත්වයට මේ හිත පහසුවෙන්ම අරගන්න පුළුවන් කියලා. නැවතත් පහසුවෙන්ම සතිය පිහිටවන්න පුළුවන් කියලා විශ්වාසය ගොඩනැගිලා තිනවා. ඒක සති බලය කියලා හඳුන්වනවා. ඊට පස්සේ සති බොජ්ජංග පැත්තට එනකොට සම්පූර්ණයෙන්ම එයා මේ සිහිය යොදාගන්නේ ආධ්‍යාත්මික ලෝකෝත්තර දියුණුවක් සඳහා. ඒ සිහිය විවිධ මට්ටම් වලින් නැත්නම් විවිධ පැතිවලට හරව ගන්න පුළුවන් වුණාට දැන් එයා තේරුම් ගන්නවා මේක මේ ආධ්‍යාත්මික දියුණුවක්, නිවීමක්, ලෝකෝත්තර දියුණුවක් හරහා තමයි මේක තව එහාට යන්න තියෙන්නේ. තේනසා බොජ්ජංග මට්ටමේදී බෝධි අංගයක් වශයෙන් නිවනට තුඩු දෙන අවබෝධය පිණිස හේතු වෙන සිහියක් වශයෙන් දැන් එයා ඒ සතිය වඩන්න උත්සාහන්ත වෙනවා. ඒ මට්ටමක සිහියක් අපිට හම්බ වෙනවා. ඊට පස්සේ තමයි අපිට සම්මා සති කියන ඒ අරෂ්ඨාංග මාර්ගයේ තියෙන සිහිය හම්බ වෙන්නේ. තේ මට්ටමට එනකොට එයාට ඒක මාර්ගාංගයක් බවට පත් වෙන තරම් අර අනිත් ඒවත් එක්ක බොහොම සාමූහිකව කටයුතු කරනවා. සම්මා වායාම, සම්මා සතිය, සම්මා දිට්ඨිය මේ අංග තුන විශේෂයෙන්ම සීල ශික්ෂාවටත් විශේෂ මඟ පෙන්වීමක් කරනවා. ඒකට ඒගොල්ල තමයි හරියට නිකන් ඉස්සරහින් යන අපි කියන්නේ ආරක්ෂකයෝ වගේ ඉස්සරහින් යන්නේ මේ තුන්දෙනා තමයි. සම්මා දිට්ඨිය හැමතිස්සෙම පෙරටු ගාමීව යනවා, ඉස්සරහින්ම යනවා. ඒතර සම්මා වායාමේනුත් සම්මා සතියේනුත් ලොකු ආරක්ෂාවක් සපයනවා. ඒතර සම්මා සති කියලා ගත්තාම එතකොට මේ විවිධ මට්ටම් වලින් සතියේ වර්ධනයක්, විකාශනයක් හඳුනා ගන්න පුළුවන්. කෙසේ වෙතත් සම්මා සතිය සාමාන්‍යයෙන් කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන ඒ සතිපට්ඨාන ශීර්ෂයෙන් තමයි ඉතින් ඉදිරිපත් වෙන්නේ. කෙසේ නමුත් අපිට තේරෙනවා දැන් මේ එක එක මට්ටම් වලින් සතිමත් භාවය දියුණු වෙනවා. යෝ තථාබෝතස්ස සමාධි ස්වාස්ස හෝති සම්මා සමාධි. දැන් එතකොට මේ සම්මා සමාධියත් ටික ටික වර්ධනය වෙනවා. දැන් එතකොට මුලදී අපිට තිබුණේ එක්තරා අන්දමකින් කියන්න පුළුවන් හිත එකඟ කරගෙන එක අරමුණකට යොමු කරන්න උත්සාහවත් වෙච්ච යම්කිසි සමාධියක්. ඒකට අපි කියන්න පුළුවන් ඒකාග්‍රතාවයක් කියලා. හිත එකඟ කරගන්න. ඒ අරමුණු පහළ වෙනවා එතන හිත එකඟ කරගන්න අවශ්‍යයි ඒ අරමුණේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා. එතකොට එන්න එබඳු සමාධියක් තමයි මුලදී අපිට ෂණික සමාධියක් වශයෙන් හඳුනා ගන්න තියෙන විපස්සනාවේදී. ඊට පස්සේ ඕක කාලයක් කරගෙන යනකොට සමහර විට දැන් ඒ කුඩා කුඩා අරමුණක් පවා දැනගන්න පුළුවන් තරම් මේ සමාධිය තීව්‍ර වෙලා තියෙනවා, තියුණු වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ කටයුත්ත කරගෙන යෑමේදී යාගේ හිතේ පහළ වෙන විරාගයක්, නිබිදාවක් නිසා හිත මේ අරමුණු වලින් මෑත් වෙන්න පුළුවන්. අරමුණු දිහා දැන් පේන්නේ ඔක්කොම නිකන් බොඳ වෙලා වගේ. අරමුණු නිකන් ඔක්කොට එකට මිශ්‍ර වෙලා වගේ. ඉතින් මේ මට්ටමේදී දැන් තියෙන පවත්වන මේ සමාධිය අර එකාතකින් අර අරමුණක් තුල අතිශය තියුණු අන්දමින් එදෙච්ච සමාධියක් නෙමෙයි, ඊට වඩා ටිකක් අඩියක් පස්සට ගත්ත ස්වභාවයක්. දෙයක් දිහා පොඩ්ඩක් සමස්තයක් වශයෙන් බලන සමාධියක්. ඊට පස්සේ තවත් එහාට යනකොට අපි කියමු බොජ්ජංග මට්ටමකට වගේ එනකොට මේ මට්ටමේදී ඇත්තටම ඒ අනිකුත් බොජ්ජංග ධර්ම හොඳට පෙළ ගැහිලා ඇවිල්ලා සම්මා සතිය නැත්නම් සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය මේ වගේ මේ අනිකුත් බොජ්ජංග ධර්මත් ක්‍රමානුකූලව පෙළ ගැහිලා එනකොට දැන් ඉතින් එක අතකින් හිතේ තියෙන සහනශීලී පැහැදිලි බවක්, අර එක තැනකට හිර වෙච්ච කොටු වෙච්ච බවක් නෙමෙයි, දැන් සහනශීලී ගතියක්, සැහැල්ලු ගතියක්, නිෂ්කලංක ගතියක්, ශාන්ත ගතියක් තමයි දැන් හිතේ තියෙන්නේ. ඒ අර හිතේ සමබරතාවය දැන් පොඩ හොඳට ඒ යෝගාචරය හඳුනා ගන්නවා. ඉතින් ඒක තවත් මේ සම්මා සමාධියේ තවත් පැත්තක්. ඉතින් මේ සම්මා සමාධියේ මේ අනිත් සියලු මංගයන් හොඳට එකලස් වෙලා හරිනේ එක ඉරක පිහිටියා වගේ තත්වය මහා චත්තාලික මහා චත්තාලීසක සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරනවා කොහොමද ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මෙන්න මේ මාර්ගාංග හතම ඊටාම නිවරදිව සමබරව කටයුතු කිරීම නිසා මනසේ ඇතිවන ඒ සැහැල්ලු සහනශීලී පැහැදිලි ගතිය බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය වශයෙන් පෙන්වලා දෙනවා. ඉතින් කියන්නේ මේ මට්ටමට එනකොට සම්මා සමාධිය විශේෂයෙන්ම අනිකුත් මාර්ගාංගයන්ගෙන් හොඳට සමබර කළා, තැම්පත් කළා, තනලා දීපු තත්වයක්. ඒක තමයි සම්මා සමාධිය වශයෙන් පෙන්වන්නේ. ඒත් අපිට තේරෙනවා මේ ගුණධර්ම මේ වඩන විපස්සනාව කරහා පීවරෙන් පීවර ක්‍රමානුකූලව වැඩෙන ගතියක්. ඒවැයි කලින් තිබිච්ච ස්වરૂප වෙනස් වෙලා අලුතෙන් ස්වરૂප පහළ වීමක්, විපරිණාමයක් වී විපරිණාමයකට පත්වීමක්, එහෙම නැත්නම් පරිණත වීමක්, මුහුකුරා යාමක් තමයි පේන්න තියෙන්නේ. මේ ප්‍රතිපදාව හරහා මේ මාර්ගාංග පහම වැඩෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දැන් මේ මාර්ගාංග පහ ඇත්තරම කියනවා නම් සමාධි ශික්ෂාවත් ප්‍රඥා ශික්ෂාවත් කියන ශික්ෂා දෙක තමයි මේ සඳහන් කළේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා පුබ්බේව කෝපනස්ස කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති. ඒව මස්සායන් අරියෝ අට්ඨංගිකෝ මංගෝ භාවනා පාරිපූරෙන් ගච්ඡති. ඒ කියන්නේ දැන් කලින් අර සීල ශික්ෂාව සෑහෙන දුරට පිරිසුදුයි කියලා ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ අර ටික තමයි වැඩි වැඩි යන්නේ වර්ධනය වෙවි විපරිණාමයට ලක් වෙවි යන්නේ. හැබැයි ඒ සඳහා වමනා කරන පසුබිම ඒ සඳහා වමනා කරන අත්‍යවාරම සීලෙන් දාලා තියෙනවා. ඒක මේ වෙනකොටත් හොඳට පිරිසුදු බවක තමයි තියෙන්නේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ සීල ශික්ෂාවට අයිති අංග තුන ගැන දැන් ප්‍රකාශ කරනවා. ඒකට ඒක හොඳට නිකන් අර අපි ගොඩනැගිල්ල ඉදිකරගෙන යනකොට අත්තිවාරමක් කලින් හොඳට ශක්තිමත්ව දාලා තියෙනවා නම් ඒ අත්තිවාරම හොඳට ඉදි වෙන ගොඩනැගිල්ලට අවශ්‍ය පදනම සකස් කරලා දීලා එය දරාගෙන ඒ සඳහා අවශ්‍ය කරන්නේ පසුබිම සකස් කරලා දෙනවා වගේ දැන් අර සීලෙන් ලැබෙන එක අනුග්‍රහය මේ අනුව අපිට තේරුම් ගන්න පුළුවන්. ඒතර ඒ සීලය එහෙනම් මේ මාර්ගාංග වැඩෙන්න අවශ්‍ය කරන පෝෂණය, අවශ්‍ය කරන පැහැදිලි මනස, අවශ්‍ය කරන අපි කියමු විපරිසර වීමකින් තොර මනස, ඒ යෝගාචරය තුළ තනා දෙන්න ලොකු පිටුවහලක් දෙනවා. පිටුවහලක් ලැබලා දෙනවා. ඒකර මේ සීල ශික්ෂාවත් සමාධි ශික්ෂාවත් ප්‍රඥා ශික්ෂාවත් ඒ අන්දමින් එහෙනම් මේ කරන විපස්සනාවේදී වැඩෙන ආකාරය අපිට දැනගන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙතන තවදුරටත් විස්තර කරනවා තස්ස ඒවං ඉමං අරියං අට්ඨංගිකං මග්ගං භාවයතු. මේ ආරෂ්ඨාංග මාර්ගයේ තව තව භාවිත කරන්න කරන්න යොදන්න යොදන්න දියුණු කරන්න දියුණු කරන්න මේ අනිකුත් අර සාමාන්‍යයෙන් අපි ඔය කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් එසියල්ලත් වැඩෙනවා. ඉතින් ඒක එකක් එකක් ගානේ බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පාරිපූරින් ගච්ඡති ගච්ඡanti. මේ සතර සතිපට්ඨාන ධර්මයන් මේ භාවනාව හරහා ටික ටික පිරිපුන් වෙන්න පටන් ගන්නවා, සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. චත්තාරෝපි සම්මප්පදානා භාවනා පාරිපූරින් ගච්ඡanti. එතන මේ හතර ආකාර වූ ඒ සම්්‍යප්ප්‍රධානයන් භාවනාව හරහා ටික ටික වැඩෙන්න ගන්නවා. ඒ කියන්නේ වීරයේ තියෙන අවස්ථා හතර. නූපන් අකුසල් නූපදවා ගැනීම සඳහා දරන වීරය, උපන් අකුසල් දුරු කිරීම සඳහා දරන වීරය, නූපන් කුසල් උපදවා ගැනීම සඳහා දරන වීරය, ඊළඟට උපන් කුසල් පවත්වා ගැනීම වර්ධනය කිරීම විපුලත්වයකට පත් කර ගැනීම සඳහා දරන වීර කියන මෙන්න මේ සතර ආකාර සම්්‍යප්ප්‍රධාන වීරයන් ටික ටික මේ වෑයම හරහා නැත්නම් මේ විපස්සනාව හරහා වර්ධනය වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චත්තාරෝපි ඉද්ධිපාදා භාවනා පාරිපූරින් ගච්ඡanti. ඒතර හතර ආකාර ඉද්ධිපාදයන් ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඉද්ධිපාද ධර්මේනුත් මේ කරන විපස්සනාව හරහා ටික ටික පිරිපුන් බවකට පත් වෙනවා. පංචපි ඉන්ද්‍රයානි භාවනා පාරිපූරින් ගච්ඡanti. ඉන්ද්‍රිය ධර්ම පහ සද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඤා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහත් වර්ධනය වෙනවා. පංචපි බලානි භාවනා පාරිපූරින් ගච්ඡanti. පස් ආකාර වූ ඒ බල සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. ඒවත් මේ භාවනාව හරහා ටික ටික වැඩෙනවා. සත්තපි බොජ්ජංගා භාවනා පරිපූර්ණින් ගච්ඡanti. එතකොට බොජ්ජංග ධර්ම හතත් සති ධම්ම විචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම හතත් මේ භාවනාව හරහා ටික ටික වැඩෙනවා. ඉතින් ඒ කියන්නේ මේවා එකිනෙකට සම්බන්ධයි කියලා කියන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ අපිට පහසුවෙන් අවබෝධ කරගැනීම සඳහා මේ විදිහට බෙදලා වෙන් කළා කියලා දෙනවා. මේවා අතර ලොකු අන්තර් සම්බන්ධතා තියෙනවා. ඒතර ඒ ಗುಣධර්මයන් නැත්තම් ඒ කුසලතාවයන් අපි තුල සාමූහිකව වැඩෙනවා කියලා කියන්න පුළුවන්. කණ්ඩායමක් වශයෙන් වැඩෙනවා කියලා කියන්න පුළුවන්. තස්සිමේ ද්වේ ධම්මා යුගනද්ධා වද්දಂತಿ වත්තಂತಿ සමතෝච විපස්සනාච. එතකොට මේ යුගනද්ද වශයෙන් හරියට නිකන් අර කරත් එක ගොනු දෙන්නෙක් යොදලා දෙන්නම එකවර කරත් යදගෙන යනවා වගේ මේ සමත විපස්සනා කියන මේ ಗುಣධර්ම දෙක සාමූහිකව නැත්තම් එකවර සමාන්තරව වැඩෙන ස්වභාවයක් තියෙනවා. සෝයේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤයා ධම්මේ අභිඤ්ඤා පරිජානාති. යේ ධම්මා අභිඤ්ඤා පහදප්පා තේ ධම්මේ අභිඤ්ඤා පජහති. යේ ධම්මා අභිඤ්ඤා භාවේතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා භාවේති. යේ ධම්මා අභිඤ්ඤා සච්චිකාතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා සච්චිකරෝති. එතකොට තවත් ප්‍රකාශයක් කරනවා මේක බොහෝ දුරට මේ චතුරාර්ය සත්‍ය හා සම්බන්ධයි කියන්න පුළුවන්. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ එක එක මට්ටම් වලින් දේශනාව ඉදිරිපත් කරනවා. නැතම් වෙලාවට පටන් ගන්නවා සතර සතිපට්ඨානයන්ගෙන්. ඊට පස්සේ සම්‍යක් ප්‍රධාන වලින් ඊට පස්සේ ඉද්ධිපාද ඊළඟට ඉන්ද්‍රිය බල බොජ්ජංග අරෂ්ඨාංග මාර්ගය ඔය විදිහට විස්තර කළා. අන්තිමට චතුරාර්ය සත්‍ය දක්වා මේ දේශනාව විහිද යනවා. ඒත් දැන් මේ ඉදිරිපත් කළා තියෙන චතුරාර්ය සත්‍යමයි හැබැයි වෙනත් ආකාරකින් ඉදිරිපත් කර බවක් පේන්න තියෙනවා. දැන් අපි අහලා තිනවා චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍යය ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක්ඛං පරිඤ්ඤේයං. දුක්ඛ සත්‍යයේ මහණෙනි හාත්පසින් දැනගත යුතුයි. හාත්පසින් අවබෝධ කරගත යුතුයි. පරිඤ්ඤේයං කියන වචනේ යෙදෙනවා. දැන් මෙතනත් යේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤේයං තේ ධම්මේ අභිඤ්ඤා පරිජානාති. එතකොට යම් ධර්මයක් ඍජු ප්‍රඥාවකින් ප්‍රත්‍යක්ෂ නුවණකින් නැත්තම් ඍජු අත්දැකීමකින් අවබෝධ කරගත යුතුද අන්න ඒ ධර්මයන් ඍජු අත්දැකීමක් තුලින් එයා අවබෝධ කරගන්නවා. ඊට පස්සේ යේ ධම්මා අභිඤ්ඤා පරිං යේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා පජහති. දැන් අපි අහලා තියෙනවා දුක්ඛ සමුදය සත්‍ය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක්ඛ සමුදයම් පහතබ්බා. දුක්ඛ සමුදය ප්‍රහාණය කළ යුතුයි. එතකොට මෙතනත් දැන් දේශනා වෙනවා ඒ යම් දහමක් නිවරදිව ඍජු අත්දැකීමක් මත පාදක කරගෙන ඍජු නුවණක් පාදක කරගෙන ප්‍රත්‍යක්ෂ නුවණක් පාදක කරගෙන බැහැර කළ යුතුද අන්න ඒ ධර්මයන් ඒ නුවණ පාවිච්චි කරලා එයා බැහැර කරනවා. ප්‍රත්‍යක්ෂ නුවණ පාවිච්චි කරලා එයා බැහැර කරනවා. යේ ධම්මා අභිඤ්ඤා භාවේ තබ්බා තේ ධම්මේ අභිඤ්ඤා භාවේති. යම් ධර්මයක් නිවැරදි නුවණක් ප්‍රත්‍යක්ෂ නුවණක් ඍජු අත්දැකීමක් පාදක කරගෙන වර්ධනය කළ යුතුද වැඩි යුතුද දියුණු කළ යුතුද අන්නේ දේවල් දියුණු කරනවා. දැන් ඒක ඇත්තරම ආරෂ්ඨාංග මාර්ගය නැත්නම් සතරවෙනි අර සත්‍යය මාර්ග සත්‍ය සම්බන්ධයෙන් තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඒ කියන්නේ මග්ග සත්‍යය නැත්නම් මාර්ගය වඩන්න භාවේ තබ්බං කියන වචනේ පාවිච්චි වෙනවා. තොර මෙතනත් එහෙනම් මේ යම් ධර්මතා රසක් ඍජු අත්දැකීමකින් ඍජු ප්‍රඥාවකින් ප්‍රත්‍යක්ෂ නුවණකින් වැඩි යුතුද ඒ දහම් ඒබඳු නුවණකින් වඩනවා කියලා දේශනා කරනවා. යේ ධම්මා අභිඤ්ඤා සච්චිකාතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා සච්චිකරෝති. ඍජු අත්දැකීමක් පාදක කරගෙන ඍජු නුවණක් පාදක කරගෙන යම් ධර්මයක් සාක්ෂාත් කළ යුතුද අන්නේ දහම් සාක්ෂාත් කරනවා. එතකොට සාමාන්‍යයෙන් තෙවන ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය තමයි සච්චිකාතබ්බං කියලා දේශනා කරන්නේ. එතකොට ඒ නිවන එයා සාක්ෂාත් කරනවා. එතකොට මේ මම පොඩ්ඩක් සංසන්දනය කරන්න උත්සාහත් උනේ සාමාන්‍ය චතුරාර්ය සත්‍ය විග්‍රහ වෙන ආකාරය. දැන් මේ සූත්‍රයේදී ඒ ඉදිරිපත් කරන කාරණාවන් යම් යම් තැන්වල පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. නමුත් එකම කියවෙන බවක් පේන්න තියෙනවා. කතමේච්ච ධම්මේ කතමේච්ච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. මහණෙනි කුමක්ද මේ ඍජු ප්‍රඥාවකින් අවබෝධ කරගත යුත්තේ? පංචඋපාදානස්කන්ධා තිස්ස වචනීය. මේ පංචඋපාදානස්කන්ධයන්මයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ මොනවාද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඉතින් මේක දුක්ඛ සත්‍යමයි. දුක්ඛ සත්‍ය කියලා කියන්නේත් පංචඋපාදානස්කන්ධයන්ටමයි. සංකීර්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. ඒතර යම්සිනේ දුක අවබෝධ කරගන්න නම් දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න නම් මේ පංචඋපාදානස්කන්ධයන් අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. එතකොට ඒ අවබෝධය යම්සිකෙක් ලබනවා නම් ඒ කියන්නේ පළවෙනි ආර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි යා වෑයම් කරන්නේ. ඉතින් ඒක මෙතෙන්දී පෙන්නනවා පරිඤ්ඤය. හාත්පසින් අවබෝධ කරගන්න තමයි කියලා දෙන්නේ. ඊට පස්සේ කතමේච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා. එතකොට නිවැරදි නුවණකින් ඍජු නුවණකින් නිවැරදි අත්දැකීමක් ඍජු අත්දැකීමක් පාදක කරගෙන කුමක්ද පහ කළ යුත්තේ? කුමක්ද දුරු කළ යුත්තේ? ඉතින් ඒකෙදි චතුරාර්ය සත්‍ය මට්ටමේදී පෙන්වන්නේ තණ්හාව. දැන් මෙතෙන්දී පෙන්නනවා අවිජ්ජාච භව තණ්හාච. අවිද්‍යාවත් භව තණ්හාවත් මේ දුරු කළ යුත්තේ කියලා. ඉතින් අපිට දැන් කොහොමත් තණ්හා ප්‍රහාණය වෙනවා නම් අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. මේ දෙක එක ළඟ යන ගතියක් තියෙනවා. අත්වැල් බැඳගෙන යන ස්වභාවයක් තියෙනවා. අවිද්‍යාව ප්‍රහාණය වෙනවා නම් තණ්හා ප්‍රහාණය වෙනවා. තණ්හා ප්‍රහාණය වෙනවා නම් අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. ඉතින් එතකොට අපිට පුළුවන් තේරුම් ගන්න දැන් චතුරාර්ය සත්‍ය මට්ටමේදී ඒ දේශනාවන් වලදී බුදුරජාණන් වහන්සේ තණ්හාවට මුල් තැනක් දීලා තණ්හා ශීර්ෂයෙන් තණ්හා ප්‍රහාණය කරන්න කියලා දේශනා කරලා තියෙනවා. දැන් මේ මහා සලායතනික සූත්‍රයේදී අවිද්‍යාවත් තණ්හාවත් දෙකම ප්‍රහාණය කළ යුතුයි කියලා දේශනා කරලා තියෙනවා. ඒකෙන් භව තණ්හාව තමයි විශේෂයෙන්ම අතු කරලා පෙන්නන්නේ. නමුත් තණ්හාවේ ප්‍රභේද තුනක් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා අවස්ථා තුනක් ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආදී අනිකුත් සූත්‍ර දේශනාවලදී දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අර භවයේ තබ්බා කියන කොටස. ඒ කියන්නේ වැඩිම වර්ධනය කිරීම, දියුණු කිරීම, ප්‍රගුණ කිරීම කියන අර්ථයෙන් කුමක්දේ දියුණු කළ යුත්තේ, ප්‍රගුණ කළ යුත්තේ, වර්ධනය කළ යුත්තේ කියන එකට උත්තරය දීලා තියෙන්නේ සමතෝච විපස්සනාච. සමතයත් විපස්සනාවත්. දැන් අපි සාමාන්‍යයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් විස්තර කරනකොට ආරෂ්ඨාංග මාර්ගය තමයි දියුණු කරන්න කියලා කියන්නේ, වඩන්න කියලා කියන්නේ, භාවයේ තබ්බන් කියලා කියන්නේ. මෙතන ඒක ටිකක් එක අතකින් අපිට කියන්න පුළුවන් සංක්ෂිප්ත වශයෙන් සමත විපස්සනා කියලා කොටස් දෙකට බෙදලා තමයි භාවිතා කරලා තියෙන්නේ. සමතයත් විපස්සනාවත් වඩන්න කියලා තමයි දේශනා කරන්නේ. ඊට පස්සේ කුමක්ද ඍජු නුවණකින් සාක්ෂාත් කළ යුත්තේ? එතන නම් නිරෝධ සත්‍ය තමයි සාක්ෂාත් කළ යුත්තේ, නිවන තමයි සාක්ෂාත් කළ යුත්තේ කියලා තමයි මේ අනිකුත් සූත්‍ර දේශනාවන් වලදී සාමාන්‍යයෙන් විග්‍රහ කරන්නේ. මේ සූත්‍රයේදී විඥාච විමුක්තිච, විද්‍යාවත් නැත්නම් අවබෝධයත් හිතේ නිදහසත් විමුක්ත ස්වභාවයත් තමයි සාක්ෂාත් කරන්න කියලා කියන්නේ. ඉතින් අතන මේ කාරණාව ආනාපාන සති සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ මේ අන්දමින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ සත්බොජ්ජංග ධර්මයන් දිනු කරාම විඥා විමුක්ති කියන ධර්මතා දෙකක් තමයි අපිට ප්‍රතිඵල වශයෙන් ලැබෙන්නේ කියලා ඒ ආනාපාන සති සූත්‍ර දේශනාවෙදිත් පැහැදිලි කරලා තියෙනවා. තේනම් යම්ස කෙනෙක් නුවණත් දියුණු කරගෙන යනකොට ඒ නුවණේ අම්මට්ටමකදී හිත නිදහස් වීමක්, සියලු උපාදාන අතහැරීමක්, හිත උපාදාන නොකර සිටීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අන්න ඒ බඳු තත්ත්වයක් තමයි මේ පෙන්නුම් කරන්නේ. ඉතින් යම්ස කෙනෙක් සාක්ෂාත් කරනවා ඒ ගැඹුරු නුවණක්, ඒ නුවණ නිසාම ඒ නුවණ පවතින තාක් හිත උපාදාන කරන්නේ නැහැ. ඒ නුවණ පවතින තාක් හිත කිසිවක් ඇසුරු කරන්නේ නැහැ. නුවණ පවතින තාක් හිතේ නිදහසක් තමයි යා භුක්ති විඳින්නේ. විද්‍යාවත් විමුක්තියත් එහෙනම් එකින් එකට උදව් කරන ස්වභාවයක් තියෙනවා. යම් හිතක හොඳට නුවණ වැඩිලා නිවැරදි විපස්සනා නුවණක් බලපවත්වනවාද අන්නේ විපස්සනා නුවණ මගින් හිත උපාදානයන්ගෙන් වළක්වනවා. මොකද උපාදාන වෙන්න අවස්ථාවක් නැහැ. මොකද ඒ උපාදාන කරන උපාදානයේ ලක් වෙන ඔය උපාදානීය ධර්මයන් නිස්සාර ධර්මයන් හරවත් නැති ධර්මයන් ශූන්‍ය ධර්මයන් එහෙමත් නැත්නම් බොල් ධර්මයන් කිසිම තේරුමක් නැති ධර්මයන් ඒවා වටිනකමක් නැති ධර්මයන් වශයෙන් මේ නුවණින් පෙන්ලා දීලා තියෙන නිසා අපේ හිතට දැන් ඒවා අල්ලන්න විදිහක් නැහැ. මේ අවබෝධයෙන් නිතරම යට ක්‍රියාත්මක වෙනවා. අය අවබෝධයෙන් තමයි හිතට මඟ පෙන්වීමක් කරන්නේ. ඒ නිසා දැන් හිත ඒව උපාදාන කරන්නේ. ඒ නිසා අන්න හිත නිදහස්. උපාදාන වලින් මිදිලා කිසිවක් ඇසුරු නොකරන හිතක් දැන් එයාට උරුම වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ අවබෝධයයි කිසිවක් ඇසුරු නොකිරීමයි නැත්තං ඒ නිදහසයි දෙක අත්වල බැඳගෙන යන්නේ. මේක මේ සමතයෙන් ලබන හිත එක අරමුණක හිර කිරීමක් නෙමෙයි. අනිකුත් දහසක් අරමුණු වලින් හිත නිදහස් කරන්නේ කියලා එක අරමුණක හිත හිර කිරීමක් නෙමෙයි මේක කරලා තියෙන්නේ. ඒ අරමුණු වල තියෙන යථා ස්වභාවය අවබෝධ වෙලා ඒකක්වත් වැඩක් නැති බව තේරිලා හිත සියල්ලෙන් නිදහස් වීමක් විමුක්ත වීමක් තමයි මේ දේශනා කරන්නේ. දැන් මේ විදිහට පින්වත්නි දැන් අපි විස්තර කරගෙන ආවේ මේ ඇහැ ඒ වගේම රූප චක්කු විඥාන චක්කු සම්පස්සජ වේදනා කියන මෙන්න මේ එකතකින් කියන්න පුළුවන් එක දොරටුවක් එක ආයතනයක් තමයි විස්තර කරගෙන ආවේ. චක්කු ආයතනයේ මුල් කරගත්ත විග්‍රහය තමයි දැන් මේ සෑහෙන කාලයක් කරේ. ඒතර මේ අන්දමින්ම බුදුරජාණන් වහන්සේ සෝත කියන්නේ කන ඊට අරමුණු වෙන සද්ද ඒ දෙක නිසා පහළ වෙන සෝත විඥාන ඊට පස්සේ මේ තුන් දෙනා නැවත නැවත සිදුවීම හරහා ඒක රාශී වීම හරහා පහළ වෙන ඒ ස්පර්ශය පාදක කරගෙන පහළ වෙන්න පුළුවන් සැප දුක් උපේක්ෂා වේදනා මේව ගැනත් විග්‍රහ කරනවා. ඒ විග්‍රහයත් මේහා සමානයි. ඒකෙත් අර අපි කලින් සඳහන් කරපු ඒ ප්‍රමාදචාරී පැත්ත අසිහියෙන් කටයුතු කරන්න ගිහිල්ලා දුක් විඳින පැත්තත් සිහියෙන් කටයුතු කරද්දී මානසයේ සැහැල්ලුවක් සහනයක් අවබෝධයක් ඇති වෙන ආකාරයත් මේ විදිහටම විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ නාසයේ පැත්තෙන් නාසයේ ගඳ සුවඳ ඒ නිසා පහළ වෙන ගහන විඥාන මේ තුන නැවත නැවත සිද්ධ වීම නිසා පහළ වෙන ස්පර්ශය ඒ ස්පර්ශයේ මූනික වෙලා පහළ වෙන වේදනාව ඒ පැත්තෙන් විස්තර කරලා තියෙනවා. ඊළඟට දිවත් රසත් මුල් වෙලා පහළ වෙන ඒ ජීවහා විඥානය ඊට පස්සේ ඒ තුන නැවත නැවත සිද්ධ වීම නිසා පහළ වෙන ස්පර්ශය නිසා පහළ වෙන සැප දුක් උපේක්ෂා වේදනා ඒ පැත්තත් වලට නිවැරදිව අපි යම්සිනේක අවබෝධ කරගන්න උත්සාහන්ත වෙනවා නම් මේ ධර්මතා ටික එතනත් වඩා ගන්න පුළුවන්. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයත් දියුණු කරගන්න පුළුවන් එතනත් ඒ ආයතනයත් පාදක කරගෙන. ඒ කියන්නේ මේ හැම ආයතනයක්ම දැන් යෝගාවචරය පරිහරණය කරන්න නිවීම සඳහා. දැන් කලින් නම් මේ ආයතන සම්පූර්ණයෙන්ම සතර වඩන්න සතර දිගු කරන්නයි හේතුනේ. දැන් මේ හැම ආයතනයක්ම එයා නුවණ යොදලා ඒ තුලින් නිවැරදි විපස්සනාවක් වඩලා සසර කෙටි කරගන්න නිවන සාක්ෂාත් කරගන්න තමයි පරිහරණය කරන්නේ. ඊට පස්සේ කය කියන ආයතනේ කයත් ස්පර්ශයත් ඒ දෙක නිසා පහළ වෙන කාය විඥාන ඒ තුන් දෙනාම නැවත නැවත පහළ වීම නිසා ඒක රාශී වීම නිසා පහළ වෙන ස්පර්ශය නිසා පහළ වෙන සැප දුක් උපේක්ෂා වේදනා ඒ ගැනත් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. එතකොට ඒ පිළිබඳවත් නිවැරදි අවබෝධයකින් කටයුතු කරනවා නම් මේ කියන ගුණධර්මයන් මේ ආරෂ්ඨාංග මාර්ගය සතර සතිපට්ඨාන ධර්මයන් ඊළඟට සම්‍යප්ප්‍රධාන ධර්මයන් සතර ඉද්ධීපාද ධර්මයන් පංච ඉන්ද්‍රිය ධර්මයන් පංච බල ධර්මයන් ඊළඟට බොජ්ජංග ධර්මයන් මේවා දිනු කරගන්න අවස්ථාව සැලසෙනවා. ඊට පස්සේ මනසට එන අරමුණු ඒවත් මේ අන්දමින්ම නිවැරදිව තේරුම් ගනිමින් නුවණින් කටයුතු කරනවා නම් ඒ කියන්නේ මනසට එන අරමුණු ඒ දෙක නිසා පහළ වෙන මනෝවිඤ්ඤාණ ඒ තුන් දෙනා නැවත නැවත පහළ වීම නිසා සිද්ධ වෙන ස්පර්ශය ඒකෙන් පහළ වෙන වේදනාව. එතකොට මේවා හා සම්බන්ධයෙන් නිවර්ද අවබෝධයකින් කටයුතු කරනවා නම් මේ කියන ගුණධර්මයන් මේ කියන කුසලතාවයන් මනසක දියුණු වෙන වග ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ කියන්නේ මේ ආයතන භාවනාව අපිට ඕනම ආයතනයක් පැත්තෙන් කරන්න පුළුවන්. ඒ ඒ ආයතනයට හිත සිහියෙන් තබාගෙන සිටිමින් අවබෝධයකින් සිහියෙන් කටයුතු කිරීම හරහා. ඒතර ඒ ඒ ආයතනවල කොහොමද ඒ දැනීමක් පහළ වෙන්නේ, වේදනාවක් පහළ වෙන්නේ කියලා විමසා බලමින් කටයුතු කරනවා නම් මේ කියන ගුණධර්මයන් ඕනම ආයතනයක් හරහා දියුණු කරගැනීමේ අවස්ථාව තියෙනවා. එතකොට මෙහෙම විස්තර කළා මේ බුදුරජාන් වහන්සේ මේ දේශනාව අවසන් කරලා තියෙනවා. ඉතින් මේක මම වෙනත් ටිකක් පැහැදිලි වීම සඳහා පොඩක් රූපසටහනකින් ඉදිරිපත් කරනවා. දැන් අපිට තේරෙනවා සංක්ෂිප්ත වශයෙන් මේ සූත්‍ර දේශනාව සාරාංශයක් වශයෙන් ගත්තොත් බුදුරජාන් වහන්සේ ආයතන හා සම්බන්ධයෙන් කරන විග්‍රහයක් තියෙනවා. එතකොට ඒකෙත් නිවැරදි පැත්ත ගැන විතරක් අපි විශේෂයෙන් නැවතත් මතක් කරගත්තොත් එයා ඒ ඒ ආයතනවල ක්‍රියාකාරීත්වය මැනවින් දකිමින් වාසය කරනවා නම් යම් යෝගාවචරයෙක් ඒ ඒ ආයතනයට හොඳට අවධානය යොමු කළා සිහියෙන් යුක්තව කටයුතු කරනවා නම් එතකොට එයාගේ හිත රාගයෙන් දැවෙන්නේ නැතිව ඊළඟට සංයෝජන පහළ කරගන්නේ නැතිව බැඳෙන්න යන්නේ නැතුව මුලා වෙන්න යන්නේ නැතුව ආදීනව දකිමින් තමයි වාසය කරන්නේ. දැන් මේ ආයතන භාවනාවක නිවරදි විපස්සනාවක ආයතන මුල් කරගත්ත විපස්සනාවක ආකාරය තමයි මේ පෙන්ලා තියෙන්නේ. ඊට පස්සේ ඒ කටයුතු කිරීම නිසා ඒ අන්දමින් කටයුතු කිරීම නිසා අර පංච උපාදානස්කන්ධයන් දැන් ගොඩ නැගින්නේ ඒ වෙනුවට ඒවා නිකන් ලිහිලා යනවා. ඒ නිකන් බොඳ වෙලා යනවා. ඒවා දුර්වල වෙලා යනවා. ඒතුරු උපාදාන නොවී යනවා. එන්නෙන් උපාදාන වෙන එක අඩු වෙනවා. රූප උපාදානස්කන්ධය දැන් ගොඩ නැගින්නේ නැහැ. දැන් ඉස්සර නම් අපිටම රූප උපාදාන සිද්ධ වුණා. දැන් ඉතින් රූප උපාදාන වෙන එක හුඟක් අඩුයි. වේදනා උපාදාන වෙන එක අඩුයි. සංඥා උපාදාන වෙන එක අඩුයි. සංස්කාර උපාදාන වෙන එක අඩුයි. විඥාන උපාදාන වෙන එක අඩුයි. ඉතින් ඒ කියන්නේ උපාදානස්කන්ධ ගොඩ ගැහෙන ගතිය, රැස් වෙන ගතිය දැන් අඩු වෙන්න ගන්නවා. ඒවා වෙනුවට විසිරෙන්න ගන්නවා. ඊළඟට තණ්හාව අතහැරෙන්න ගන්නවා. දැන් ඉතින් හිත රාග රත් වෙනවා වෙනුවට විරාගී තත්ත්වයක් තමයි හිත ඇතුලේ පහළ වෙන්න පටන් ගන්න. ඊට පස්සේ දැන් කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් එයා එක්තරා අන්දමකින් ඒ තිබිච්ච කරදර සහනයකටපත් වෙලා කරදර ඉවත් වෙලා ඒ වගේමයි තිබිච්ච පීඩාවන් ඉවත් වෙලා ඊළඟට තිබුණු දැවිලි තැවිලි ඔක්කොම ඉවත් වෙලා කායික මානසික සුවයක් අත්විඳින්න පටන් ගන්න. දැන් මේ එක පැත්තක්. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මතක කරලා තියෙන එක පැත්තක් තමයි මේ. ඊට පස්සේ දේශනා කරනවා අර ආරෂ්ඨාංග මාර්ගයේ සම්බන්ධයෙන්. දැන් මේ කරන විපස්සනාව හරහා කොහොමද ආරෂ්ඨාංග මාර්ගයත් ඊට අමතරව අනිකුත් ඒ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩෙනුට අනිකුත් අර බෝධිපාක්ෂික ධර්මයනුත් දිනු වෙන්නේ කොහොමද කියන එක ඊට පස්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒකද අපි මතක් කරගත්ත අර ප්‍රධාන මාර්ගාංග පහ ටික ටික වර්ධනය වෙනවා. ඒ කිව්වේ සමාධි ශික්ෂාවට අයත් මාර්ගංග තුනත් ප්‍රඥා ශික්ෂාවට අයත් මාර්ගංග දෙකත් වර්ධනය වෙනවා. හැබැයි ඒ වර්ධනය වෙන්න පෝෂණය සපයන්නේ එහෙම නැත්නම් ඒ වර්ධනය වීම සඳහා අවශ්‍ය කරන අඩිතාලම සපයලා තියෙන්නේ සීලයෙන්. මතක් කරගත්තා වගේ අපි අර ලොකු ගොඩනැගිල්ලක් හොඳට සවිශක්තිමත් අත්විවරමක් මත පොඩ පොඩ වර්ධනය කරගෙන උඩට ගොඩනගාගෙන ගොඩනගාගෙන යනවා වගේ මේ සීල පදනම මත තමයි මේ අනිකුත් සීල සමාධි ශික්ෂාවත් ප්‍රඥා ශික්ෂාවත් එයා වඩන්නේ. ඒතර ඒ හරහා ඒතර අනිකුත් මේ බෝධිපාක්ෂික ධර්මිනුත් වැඩෙනවා. මේ සතර සතිපට්ඨාන ධර්මයන් ඊළඟට සම්‍යක් ප්‍රධාන වීරයන් ඊළඟට මේ අනිකුත් ඉද්ධිපාද ධර්මයන් ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බොජ්ජංග ධර්මයන් කියන මේ අනිත් බෝධිපාක්ෂික ධර්මයන් එතන මෙන්න මේ ප්‍රතිපදාව සඳහා හරහා වර්ධනය වෙනවා. ඒ කියන්නේ දැන් ඔන්න තවත් පැත්තක් බුදුරජාණන් වහන්සේ ඒ හරහා මතු කරලා තියෙනවා. ඊට පස්සේ තමයි අර ඍජු නුවණ පාවිච්චි වීම හරහා. දැන් මේ පොතෙන් පතෙන් එන නුවණ නෙමෙයි මේ කතා කරන්නේ ප්‍රත්‍යක්ෂ නුවණ. ප්‍රත්‍යක්ෂ නුවණ හරහා එයා දැන් පූර්ණ වශයෙන් අවබෝධ කරගන්නවා දුක්ඛ සත්‍ය. නැත්නම් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධ ධර්මයන් අපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න දැන් දිගට කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ ඒ හරහා ඒ ඍජු නුවණ පාවිච්චි කළා. හිතේ පටන් ගන්න, හිතේ හට ගන්න තණ්හාවත් අවිද්‍යාවත් එයා දුරු කරගෙන යනවා. යම් අවස්ථාවක තණ්හා පහළ වෙනවා නම් ඒ තණ්හාව දුරු කරනවා. භව තත්වයක් හිතේ ඇති කරගන්න හේතු වෙනවා නම් ඒකත් නවත්ව ගන්නවා. භව තත්වයක් තනන්න යන්නේ. උපාදාන පත්‍යා භවෝ භව පත්‍යා ජාති කියලා අපි අහලා තියෙන ඒ විතින් විට හිතේ මැවෙන ජවනිකා, හිතින් විට හිතේ මවන විවිධ අපි කියමු සිහින, හිතා ගැනීම, මනස තුල පහළ වෙන මනක්කල්පිත ලෝක, ඒවා තනා ගන්න නැතිව හිත සංසුන්ව තියාගන්න, තණ්හාවෙන් තොරව තියාගන්න, කොහෙවත් එල්බ ගන්න නැතුව තියාගන්න, මුලාවකට නොවී තියාගන්න, පත් නොවී තියාගන්න, ඒ පහළ වෙනවා නම් මුලාවක ඒක දුරු කරන්න, පහළ වෙනවා නම් භව තණ්හාවක් ඒකත් දුරු කරන්න එයා උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක තමයි ඍජු නුවණ පාවිච්චි කළා අතහැරීමක් ප්‍රහාණයක් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවදී ඉදිරිපත් කළා තියෙනවා. ඊට පස්සේ අපි මේක චතුරාර්ය සත්‍යෙම පිළිවෙලට විස්තර කරොත් එයා නිරෝධ සත්‍යයක් සාක්ෂාත් කරනවා. මෙතන නිරෝධ සත්‍යයේ වශයෙන් නිවන වශයෙන් පෙන්ලා තියෙන්නේ විද්‍යා විමුක්ති. ඒ කියන්නේ නිවර්දි අවබෝධයත්, ඒ නිවර්දි අවබෝධය නිසාම එයා සාක්ෂාත් කරන මනසේ නිදහසක්, මනසේ විමුක්තියක්. ඒතර ඒ සඳහා ඒතර මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගය තව තව වඩන්න අවශ්‍යයි. ඒ ආරෂ්ඨාංග මාර්ගය මෙතෙන්දී හකුලෝලා පෙන්වන්නේ සමත විපස්සනා වශයෙන්. ඒ වර්ධනය කරන්න ඍජු නුවණ පාවිච්චි කළා තව තව වඩන්නේ සමතයත් විපස්සනාවත්. ඒතර එකත් එකින් කියන්න පුළුවන් මේ සූත්‍රයේ ඒ ප්‍රතිපදාව පැත්ත, විපස්සනාව පැත්ත පැති තුනකින් පෙන්ලා තියෙනවා. එක පැත්තකින් අර එයා මේක ප්‍රතිපදාවක් වශයෙන් වඩන ආකාරය, ඒ අනුව කටයුතු කරන ආකාරය, එදිනදා ජීවිතයේදී ප්‍රතිපදාවක් වශයෙන් ඒ වඩන ආකාරය මුල් කොටසදී තහවුරු කරනවා. ඒ නිසා එයා භුක්ති විඳින සහනය මතක කරලා දීලා තියෙනවා. එයාගේ හිතේ පහළ වෙච්ච සහනය, දැන් දුක් පීඩා අඩු වෙලා තියෙනවා, දෙවිලි තැවිලි අඩු වෙලා තියෙනවා, දැන් සහනශීලීව සුවෙන් වාසය කිරීම එක පැත්තකින් මතු කරලා තියෙනවා. තවත් පැත්තකින් ටිකක් තාක්ෂණික වශයෙන් තොරතුරු වශයෙන් අපිට කියලා දෙනවා මේ හරහා මේ කරන වෑයම හරහා එයා තුළ ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩෙනවා කියලා. ඊට පස්සේ මේ කරන වෑයම හරහා එයා කොහොමද චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නේ? ඒ දුක්ඛ සත්‍යයක් කොහොමද අවබෝධ කරගන්නේ? ප්‍රහාණයක් කරන්නේ කොහොමද? ඊළඟට විටින් විට හෝ ඒ නිවීමක අවබෝධය මත පාදනම් වෙලා තාවකාලිකව හෝ අත්දකින හිතේ නිදහසක, චේතෝ විමුක්තියක, ප්‍රඥා විමුක්තියක එයා කොහොමද හැසිරෙන්නේ? තේ සඳහා තවදුරටත් කොහොමද ප්‍රතිපදාවක් සමත විපස්සනා වශයෙන් වඩන්නේ කියන කාරණාව ඒ චතුරාර්ය සත්‍ය මුහුණුවරකින් අන්තිමට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේ සූත්‍රයේ එකතකින් අපිට කියන්න පුළුවන් ප්‍රතිපදාවක විපස්සනාවක තියෙන පැති, ප්‍රධාන පැති තුනක් පෙන්වුම් කරන මේ දේශනාවක් කිය. ඉතින් එතකොට මේක ආයතන හා සම්බන්ධයෙන් ඉදිරිපත් කළත්, ඉතින් ඒක අනිකුත් අපි හිතමු ආයතන භාවනාවක් වෙනුවට අපි හිතමු ආනාපාන සතියක් පාදක කරගෙන ඒක එහෙම අපිට කියන්න පුළුවන් කෙලින් මෙතෙන්දී කායනුපස්සනාවකින් පටන් ගන්න කියලා. එතෙන්දිත් මේ බඳුම ප්‍රතිපදාවක් අපි ආනාපාන සති සූත්‍රය මුල් කරගෙන කලින් වතාවකදී ඉදිරිපත් කළා. එතෙන්දිත් මේ වගේම අපිට පුළුවන් මතක් කරගන්න කොහොමද ඒ හතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන්නේ, ඒක හතර සතිපට්ඨාන ධර්මයන් වැඩීම හරහා සප්තබොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ කොහොමද, සප්තබොජ්ජංග ධර්මයන් වැඩීම හරහා විජ්ජා විමුක්ති කියන ඒ සාක්ෂාත් කිරීමක් වෙන්නේ කොහොමද කියන එක ඒ සූත්‍රයේදී මතක් කරලා තියෙනවා. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ අන්දමින් මේක විග්‍රහ කළා, ඉදිරිපත් කළා, විස්තර කළා තියෙනවා. ඉතින් එහෙනම් අපි උත්සාහවත් වෙමු මේ කරුණු තේරුම් අරගෙන අපි වඩන භාවනාවටත් මේ තුලින් යම් සිමග පෙන්වීමක් ලබා ගන්න. ඒ සඳහා අද දින ධර්ම දේශනාවත් මේ ධර්ම දේශනා මාලාවත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ මහා සලායතනික සූත්‍රය මුල් කරගත් ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, මේ පින්වතුන්ට තමන්ගේ භවනාව හා සම්බන්ධයෙන් හෝ එමත් නැත්නම් අද ඉදිරිපත් කරපු ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ යම්සි කෙනෙකුට ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
බද්දුජීව මහතා ඔබගේ පැනේ පිළිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ, පෙරවන් සරණයි.
ඔව්.
ස්වාමීන් වහන්සේ දැන් අද ධර්ම දේශනාවේදී මේ පැහැදිලි කරපු ආකාරයට දැන් එතන මේ ප්‍රකාශ වුණා. එතකොට මේ තෘෂ්ණාවයි අවිද්‍යාවයි දෙක එකම වගේ එකට යන වගේ ස්වභාවයක් ඔබ වහන්සේ කියනවා කියලා මට දැනුනේ. නමුත් තෘෂ්ණාව කියන එක ස්වාමීන් වහන්සේ වෙනමම එකෙනෙ හිතේ තියෙන ස්වභාවයක්. එතකොට ප්‍රඥාව ඒ දිනුවත් එක්කනේ අවිද්‍යාව නැති වෙන්නේ. දැන් අපි බැලුවත් එහෙම දැන් අපි අනිශ්චිතව සිට සිටියත් එතකොට ඒ කියන්නේ ප්‍රඥාවක් දිනුන වෙලා ඒ අනුසාරයෙන් අනිශ්චිත ස්වභාවයක් අත්දකලා කෙලස් නැතුව හිටියත් හිටපු ගමන් සිත අනලා මොකක් හරි අල්ලන්න හදනවා. එතකොට ඒක බොහෝ විට තෘෂ්ණාව තමයි ඒක ඇතුලේ
තියෙන්නේ කියනක. ඔව්, ඒක තමයි. තෘෂ්ණාව තමයි ඒක අපිට පේන්න තියෙන්නේ. නමුත් ඒ කියන්නේ තාම ප්‍රඥාව මදි කියන එක. මොකද ප්‍රඥාවෙන් තමයි තෘෂ්ණාවට එහෙම ක්‍රියාත්මක වෙන්න නොදී වළක්වගෙන ඉන්නේ. මොකද ප්‍රඥාව තියෙනවා නම් එයා අල්ලන්නේ නැහැ, උපාදාන කරන්නේ නැහැ. නමුත් ප්‍රඥාව නැති වෙච්ච අවස්ථාවකදී උපාදානයක් නැවත සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි පරිසම්පාදය විස්තර කරොත් අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, ඔය විදිහට එන ගමනේ තණ්හාව, තණ්හා උපාදාන, උපාදාන භව ඔය විදිහට යනනේ. ඒ අවිද්‍යාව තියෙන පසුබිමක තමයි සංස්කරණ සිද්ධ වෙන්නේ. සංස්කරණ කෙරුණොත් තමයි, සංස්කාර කෙරුණොත්, පහළුණොත් තමයි ඊට පස්සේ ඔන්න විඥාන නාම රූප හට අරගෙන ඒ ඉස්සරහට තල්ලු වෙලා යන්නේ. සමුදයක් සිද්ධ වෙන්නේ. එතකොට යම් අවස්ථාවක අපේ හිතේ විද්‍යාව බලපවත්වනවා නම්, අවබෝධය බලපවත්වනවා නම්, විපස්සනා නුවණක් හොඳට ක්‍රියාත්මක වෙනවා නම්, ඒ කියන්නේ අවිද්‍යාව වෙනුවට දැන් විද්‍යාවයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එහෙමනම් ගන්න සංස්කාර ගොඩ නැගින්න විදිහක් නැහැ. සංස්කාර ගොඩ නොගැනගෙන පරිසරයකදී අර කියපු තණ්හාවක්, උපාදානයක් සිද්ධ වෙන්න විදිහක් නැහැ. ඉතින් එතකොට එකාතකින් කියන්න පුළුවන් නුවණ අපිගාව මදි නිසා තමයි ආයෙත් ගිහිල්ලා තණ්හාවට අපි අහුවෙන්නේ. හැබැයි යම් වෙලාවක නුවණ හොඳට බලපවත්වනවා නම් තණ්හාවට යාගේ මේ ක්‍රියාව කරන්න විදිහක් නැහැ. මොකද නුවණ විසින් හිත හොඳට අවබෝධයක පවත්වනවා. උපාදාන කිරීම සඳහා තියෙන දේවල් වල තියෙන අනිත්‍යත්වය, නිස්සාරත්වය, ශූන්‍යත්වය යාට හිතට පෙන්ලා දීලා තියෙනවා. හිත තුල කා වැදිලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ හිතට ඌමනාවක් නැහැ ගිහිල්ලා උපාදාන කරන්න. හැබැයි යම් වෙලාවක ඒ අවබෝධය දුර්වල වෙලා හිත ටිකක් මෝහයකට, මුලාවකට, මෝහණයකට ලක් වෙලා තියෙනවනම් අන්න තණ්හාවට යාට කැමති විදිහට, රිසි විදිහට කටයුතු කරන්න යාට අවස්ථාව සැලසෙනවා.
මම අදහස් කරේ සම්මාස දැන් එච්චර ඒක උපාදාන වෙන මට්ටමට යන්නේ නැහැ. යන්නේ නැතුව නමුත් අර ආරම්භයේදීම ඉතින් අනිශ්චිතව ඉන්න සිත කපාරට මොකක් හරි එකක් කියන්නේ සිත භවයක් හදන්න යන්නේ කියන්නේ ඉන්න ස්වභාවයේ ඉන්න නැතුව වෙන ස්වභාවයකට පනින්න හදන්නේ. එතකොට අවිද්‍යාවට වඩා තෘෂ්ණාව තව දුරටත් තියෙන නිසා
නෑ, දෙකම තියෙනවා. උතන නෑ එකක් විතරක් කියලා කියන්න බෑ. දෙකම අත්වල බැඳගෙන තමයි යන්නේ. තණ්හාවට ඉන්න විදිහක් නෑ, විද්‍යාව තියෙනවා. ඔව්.
ස්වාමීන් වහන්සේ තව අත්දැකීමක් දැන් අද දේශනාවට අනුව හොඳයි. එතකොට මේ සියලුම ඉන්ද්‍රියන් මංගෙන් ඉතින් ප්‍රපංච හැදෙන්නවත් මොකුත් නැතුව අනිශ්චිත ස්වභාවය ඉන්නකොට මම ඊයේ ඒ කියන්නේ රෝණයි පුතයි එක්ක ගියා මහරගම පමුණුවට ගිහිල්ලා ඒගොල්ලෝ බඩු අරන් ඉන්නකම් මම වාහනේ හිටියා. පැයක් විතර වගේ ඉතින් ඒ කියන්නේ සිත මොකුත් කරන්නේ නැතුව ඔය නිදහසේ
ඉන්නවා.
ඔව්. ඒ වගේම පාරේ යන්නේ නැය එක එක පුත්‍රයා බලෙන් සිත බලවන්න ගියත් ඒ කිසිවකින් නිමිති ගන්නෙ නැහැ.
හරි.
ඔහේ ඉන්නවා. එතකොට වාහනේ ගුවන් විදුලි අංශයක් දාලා තමයි තිබුණේ. නමුත් මට එකපාරට දැනුණා දැන් මම එහෙම හිටියත් ඒක යන ඒ සින්දුවල තාලෙට කකුල හෙලවනවා. එතකොට නමුත් එතන මම උපාදානකුත් නැති බවත් මට තේරෙනවා.
ඔව්.
එතකොට ස්වාමීන් වහන්සේ ඒක එතන ඒ කියන්නේ කෙලෙස් ස්වභාවයක් තියෙනවද නැත්නම් ඒක පුරුද්දක් නිසා එහෙම වෙන දෙයක්ද? එහෙම ඒක කොහොමද අපි විග්‍රහ කරන්නේ?
මට නම් හිතෙනවා පොඩ්ඩක් කෙලස් වලට යම් පමණක ඉඩක් ලැබිලා තියෙනවා. එතනින් ආපු යම් බලපෑමක් වෙලා තියෙනවා. මොකද හිත අරක අභිනන්දනයක් වෙනවා ඉතින්. එන එන ගීතයට හිතේ අපි කියමු පූර්ණ වශයෙන් හිතුවිලි පහල කර කර ප්‍රපංච කර කර නොගියත් ඒකෙන් අර ගීතයෙන් එන ආස්වාදය ඒකෙන් එන ඒ සැප වේදනාව ටිකක් දුරට අපි අභිනන්දනයක් කරලා තිනවා. ඒක පොඩ්ඩක් අපිට ඒ තුලින් හිතේ සතුටක් ඇති වෙලා තිනවා. ඉතින් ඒක තමයි නිරූපණය වෙන්නේ අපි පොඩ්ඩක් යත හෙල්ලන එකකින් නැත්නම් අපි තුමු වචනයක් දෙකක් කියන එකකින් එහෙමත් නැත්නම් පොඩි තට්ටුවක් දාන එකකින් ඒ නිරූපණය වෙන්නේ අපි ඒක රස විඳින ආකාරය තමයි. ඉතින් අර ඉස්සර තනන් බැඳගෙන ඒක කියාගෙන ඒකම අහගෙන ඒ ගැන හිත හිතා කල්පනා කර කර යන මට්ටම නැහැ. නමුත් ඒ යම් පමණක සුළු වින්දනයක් තිබිලා තිනවා කියන්න පුළුවන්. ඒක මෙහෙමත් කියන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ දැන් අපිට හිතේ ප්‍රපංචයක් ගොඩනගා ගන්න නැතිව හිත වචනයක්වත් හිතන්නේ නැතිව අපිට පුළුවන් නම් ගීතයක් රස විඳින්න. ඉතින් ඒක ඒකින් ලොකු හානියක් වෙනවා කියලා නම් කියන්න අමාරුයි කියලා තමයි මටත් හිතෙන්නේ. දැන් අපිට දර්ශනයක් පේනවා. ඒ දර්ශනය ඉතාම ලස්සන දර්ශනයක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක ඔස්සේ ලෝභයක් පහළ කරගන්න යන්නේ නැතිව, උපාදාන කරන්න යන්නේ නැතුව, ප්‍රපංච කරන්න යන්නේ නැතුව, කල්පනා ඇති කරගන්න නැතුව අපි පවත්වන්නේ පූර්ණ නිශ්ශබ්ද මනසක්. ඒ බඳු පූර්ණ නිශ්ශබ්ද මනසක් තබා ගනිමින් අපිට පුළුවන් නම් ඒ දර්ශනය දිහා බලන්න. ඉතින් එතෙන්දී මට හිතෙනවා මේ ඒ දර්ශනයේ තියෙනවා නම් යම්කිසි සුන්දරත්වයක්. ඒක අපිට දැනේවි. හැබැයි ඒක එක්ක බැඳීමක් ඇති වෙලා නැහැ. ඒ වගේමයි මෙතනත් අපිට හිතමු මේ අහන ඇහෙන ගීතය ඉතාම ලස්සන ගීතයක්. ඉතින් හැබැයි අපේ හිත ඒක සිතුවිලි අවදි වෙලා ඒකත් එක්ක කල්පනා කර කර කතන්දරගත කතා එහෙම යාමක් නැහැ. හිත නිශ්ශබ්ද. හිත නිශ්ශබ්ද වෙලා තිබුණත් ගීතය ඇහෙනවා. ඉතින් ඔන්න වගේ තත්ත්වයකදී ඇති වෙන්න පුළුවන්. මට නම් හිතෙනවා එතන දැන් එතන ගැටලුවක් ලොකුවට නැහැ කියලා. දැන් බුදුරජාන් වහන්සේ ගැන වුණත් කෙරෙන දේශනාවන් වලදී දේශනා වෙනවා. දැන් බුදුරජාන් වහන්සේ දානේ වළඳනකොට උන්වහන්සේට ඒ දානයේ තියෙන රස වැටහෙනවා. රස පටිසංවේදී චකෝ භගවා නෝච රස රාග පටිසංවේදී කියලා එහෙම විස්තර වෙනවා. දැන් ඒ රස භාගතුන් වහන්සේට දැනෙනවා. හැබැයි ඒ රස පිළිබඳව රස ගේදයක්, රස පිළිබඳ රස තණ්හාවක්, පිළිබඳ කෑදරකමක්, ආසාවක් එහෙම එකක් බුදු හිතේ නැහැ. හැබැයි රස දැනෙනවා. ඒ නිසා මෙතනින් අදහස් වෙන්නේ අපිට ගීතයක රසය භුක්ති විඳ ගන්න බැරි විදිහට අපේ හිත වියලි තත්වයකටපත් වෙනවා කියලා. ඒ වගේමයි ලස්සන දර්ශනයක ලස්සන දැක ගන්න බැරි විදිහට අපේ හිත වියලි තත්වයකටපත් වීමක් ගැන මෙතනින් අදහස් වෙන්නේ නැහැ. ඒ දේවල් රස විඳින්න පුළුවන්. නමුත් හිත බඳව ගන්න නැතිව, හිත තුළ චන්දරාගයක් ඇති කරගන්නේ නැතිව, ඒ රාග නිශ්චිත සතුටක් පහළ කරගන්න නැතිව, නිකන් හුදු සැහැල්ලු සතුටක්, රාගයෙන් තොර සතුටක්, නිරාමිස ප්‍රීතියක් කියලා තමයි ඉතින් එහෙමනම් කියන්න වෙන්නේ. එහෙම දෙයක් ඉතින් පහළ කරගන්න පුළුවන් කියලා තමයි ඉතින් හිතන්න වෙන්නේ.
ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මේ දේශනාවේ තියෙන ගැඹුර ගත්තයි පස්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක ඉතාම ගැඹුරු ස්වභාවයකින් එන එකක් නේ. නමුත් අපි බොහෝ දෙනෙක්ුන් දැන් අපි පොයදා දවස්වලට සිල් අරගෙන ඒ කරන කටයුතු සියල්ලම ගත්තොත් එහෙම, නමුත් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගත වෙලා තමයි මේ විදිහ කරන්නේ. නමුත් ඒක ස්වාමීන් වහන්සේ බොහෝම මේ ලෞකික මට්ටමක තියෙන ටිකක් නේ තියෙන්නේ. නමුත් එතනදී ඒක සුජුවම මේකට අත්කලක් වෙනවද? බොහෝ විට ඒ කරන දේවල් වලින් වෙන්නේ අපි දැන් අකුසල් යටපත් කරගන්න ආකාරයේ වැඩ තමයි කරන්නේ. අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා, බුද්ධ වන්දනාවක් කරනවා, පෙරහැරක් යනවා, ඒ වගේ දේවල්. ඒව තුළින් අකුසලයක් ඇති නොවන ආකාරයට යටපත් කර ගැනීමේ ක්‍රියාපටිපාටියක් කරනව ඇරෙන්න කුසලය දියුණුවන, අපිට ඕන නම් කුසලය දියුණුවන ආකාරයට කරන්න පුළුවන්. හැබැයි ඒකට ඒ සම්පූර්ණ කාලය පුරාවටම නිවැරදි සතියක් පිටන්න එපා. එතකොට සතිය කියන එක හඳුනා නොගන්න තාක් කල් අපිට කියන්න පුළුවන්ද මේ අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගතව තමයි මේ කටයුතු කරන්නේ කියලා?
එහෙම ටිකක් ඉතින් ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද දැන් අපි ඒ දේවල් කළා ඒකින් සතුටු වෙන්න හදනවා. මේ කියන්නේ සාමිස සතුටක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට මූ පෙරහැරක් ගිහිල්ලා දානයක් දෙයිලා සාමිස ආමිස වලින් ලැබපු ආමිස පූජාවක් නේතරක් තියෙන ඉතින්. එතනින් ලබන සතුට අපිට මූ විපස්සනාවක් වඩලා ගන්න සතුටක් වගේ නෙමෙයි. අරකේ තියෙන ඉතින් අර්පි ඉඳුරන් පරිහරණය කිරීම හරහා එහාට මෙහාට යෑම් ඊම් කරලා වචන පාවිච්චි කරලා ඉඳුරන් පරිහරණය කිරීම හරහා උපය ගන්නා කුසලයක් කියන්න පුළුවන් ඉතින්. ඒකට යක් ඉතින් රළුයි. දැන් භාවනාවකේදීලා යෝගාවචරයේ වශයෙන් එයා ලබන අපිටු ප්‍රීතිය, සහනය, සැහැල්ලුව තේකයිල්ල නිර්ආමසයි කියන්න පුළුවන්. ඉඳුරන්ම අනුසාරයෙන් නෙමෙයි දැන් එයා ලබන්නේ. එයා ඉඳුරන් ටික පොඩ්ඩක් පැත්තකින් තියලා ප්‍රධාන ඉඳුරන් පංචේන්ද්‍රයන් පැත්තකින් තියලා එයා ඊට නිරාමිස පැත්තකින් ලැබෙන ප්‍රීතියක් සතුටක් තමයි එතන තියෙන්නේ. ඒතකොට ඒ සතුට ඒ ප්‍රීතිය තමයි යාගේ කුසලයේ බවට පත් වෙන්නේ. ඒතකොට දැන් කුසලයේක තියෙන එක ලක්ෂණයක් නේ ඔය හිත සතුටු කරවන ස්වභාවය. ඒතකොට ඒ සතුට විවිධ විදිහට ලබන්න පුළුවන්. දැන් ආමිස පූජාවක් කළත් ඉතින් ඒ සතුට ලබන්න පුළුවන්. නිරාමිස පූජාවක් නැත්නම් ප්‍රතිපත්ති පූජාවක් කළත් ඉතින් ඒ සතුට ලබන්න පුළුවන්. එතකොට අර ප්‍රතිපත්ති පූජාවකට මුල් තැන දීපු ගතියක් තමයි සමතේක විපස්සනාවක ඉතින් පේන්න තියෙන්නේ.
මේ මයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. එතකොට ඒක අපි කියන්නේ මේ විදියට කරන් ගියත් සතිය හඳුනා ගන්න තාක්කල් අනිත් පැත්තට යන්න බැහැ නේද
සෝ? ඇත්ත ඇත්ත අනිවාර්යයෙන්ම. එහෙම කියන්න පුළුවන්. මොකද අරක ඉතින් එක පැත්තකින් අපිට කියන්න පුළුවන් මේ තාමින්නේ සම්මා දිට්ඨියේ ලෞකික පැත්තේ එයා ලෝකෝත්තර පැත්තකට තාම ඇවිල්ලා නැහැ කියලා. මොකද දැන් ලෝකෝත්තර පැත්තකට එන්න නම් ප්‍රඥාව වඩන්න පටන් ගන්න ඕනේ. ප්‍රඥාව වඩන්න පටන් ගන්න විදිහක් නැහැ අපිට මූනික සුදුසුකම් ටික නැත්තම්. ඔය කියන ප්‍රඥාව නිකන් පොතක් පතක් බලලා උපදව ගන්න ප්‍රඥාවක් නෙමෙයි. ඒතර මේ කතා කරන්නේ අත්දැකීම මත පාදක වෙච්ච භවනාමය ප්‍රඥාවක් නම් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඒක වඩා ගන්න නම් සතිය සමාධිය කියන එක අත්‍යවශ්‍ය වෙනවා. ඒතර සමාධියක් විතරක් තියලා හරියන්නේ නැත්නම් සතිය අවශ්‍ය වෙනවා. ඒතර සතියක් හදා මේ සමාධියක් හදා ගන්න සතියක් අවශ්‍ය වෙනවා. එතකොට මේ අංග කීපය අනිවාර්යෙන් එහෙනම් හිතක දියුණු කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් ඒකයි දැන් ඔය ඉන්ද්‍රිය ධර්ම මට්ටමකට ආවොත් විතරයි අපි කියන්නේ සාමාන්‍යයෙන් ඔය සද්ධානුසාරී ධම්මානුසාරී පැති වලට යකිට්ටු කරනවා කියලා. එහෙම නැත්නම් මුල් මට්ටම් වලදී ඒ සද්ධානුසාරී ධම්මානුසාරී පැත්තක්වත් කියන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ යම්ස කෙනෙක් නිවරදිව බැහැලා ප්‍රායෝගිකව තමා වශයෙන් මේ බුදුහාඳුරෝ කියපු නිසා නෙමෙයි තමා වශයෙන් දේවල් අවබෝධ කරගන්න, තේරුම් ගන්න, ප්‍රතිපදාවක් වඩන්න ගත්ත මට්ටම තමයි ඉතින් අපි කියමු ප්‍රතිපත්ති ශාසනයකට බැහැගත් අවස්ථාව කියලා, පටන් ගත්ත අවස්ථාව කියලා කියන්න වෙන්නේ.
ඒ වගේම සම්මානවල දැන් අපි බැලුවත් එහෙම කවුරු හරි ඒ වගේ අයත් එක්ක අපි කතා බහ කරලා නමුත් මේ කට කටයුතු සියල්ල කරනකොට මොකද ඒගොල්ලන්ගේ සියල්ල දන්නවනේ.
ඔව්.
එතකොට ඒක නිසා ඒගොල්ල සතියෙන් තමයි හිටියේ කියන එකත්
කියනවා.
ඔව්. එතකොට ඒ කියන්නේ සතියෙන් හිටියට ඒක සතියට වඩා සිත තුළින් මතු කරන ඒක සමාධි ස්වરૂපයක් කියලා කියන්න පුළුවන්. මොකද ඒ ටික එතකොට ඒක අල්ලගෙන අකුසල් ඇති නොවන ආකාරයට හිටියා වෙනවා. එතකොට ඒකම සතිය හඳුනා ගැනීමක් එතන ඒත් වෙන්නේ නැහැ නිසා.
ඒ මටත් හිතන්නේ ඔව් නෑ එතන සතියේකට වඩා දැන් හිතන්න දැන් පිරහැරක් සංවිධානය කරද්දි කොයිතරම් නම් ඉතින් කාර්ය බහුල වෙලා කලබල වෙලා දුවලා පැනලා ඉතින් එහෙම කටයුතු කරද්දි يعني සිහියෙන් කරන්න බැරි නෑ ඔය දේ. නමුත් ඉතින් හුඟක් දෙනෙක් එහෙම සිහියෙන් කරන ගතියක් පේන්න නෑ. ඉතින් ඒගොල්ලෝ ඒ දැන් අපිට ඕන වැඩක් කරන්න පුළුවන් සිහිය නැතුවත්. ඉතින් සිහිය නැතුව කරද්දිත් ඉතින් කටයුත්ත නම් කරනවා හැබැයි සිහිය නැහැ ඉතින්. මේ ලෝකේ නෙමෙයි ඉතින් අර එක එක දේවල් සංවිධානය කර කර කල්පනා කර කර අපි තුමු දුරගත නැමතුම් දිදි ඉතින් ওই විදිහට කොහොම කොහමද සංවිධානය කිරීමක් වෙනවා. හැබැයි ඉතින් එතන අර සිහිය පාවිච්චි කරලා සිහියෙන් කරන ගතියක් අඩියක් පස්සට අරගෙන වැඩේ කරන්න දීලා වැඩේ වෙන්න දීලා ඒ විදිහට හොඳට අවබෝධයෙන් කරන ගතියක් එතන නැහැ. දැන් අපි සිහියෙන් කරද්දී අසිහියෙන් කරද්දී තියෙන වෙනස තමයි තේරුම් ගන්න තියෙන්නේ. එයාට අපි තුමු පෙරහැරක් කරන්න ඉතින් සිහියනුත් බැරි නෑ ඉතින්. හැබැයි තේ එහෙම කරන්න තේ එකයි වෙලා
තියෙන්නේ. හොඳයි.
දරුවන් සරණයි. හොඳයි. බුද්ධ රණවීර මහත්මිය ඉදිරිපත් කරන ප්‍රශ්නය.
ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ ඒ මේ මේ ඔය ලොකු ස්වාමීන් වහන්සේ කියන චක්ක සූත්‍රය කියලා එකකුත් මම ඇහුවා ළඟදී.
චක්කනේ චචක්ක. චචක්ක වේද?
අර අවිද්‍යාවයි තණ්හාවයි ගැන එතනත් කියනවා නේ ස්වාමීන් වහන්සේ.
අහහ්.
මේ මේ දැන් අවිද්‍යාව කියන්නේ එතකොට ස්වාමීන් වහන්සේ මේ කියන්නේ මට තියෙන ගැටලුව ස්වාමීන් වහන්සේ දැන් මම පුංචි කාලේ නිකන් ඇබ්සන්ට් මයින්ඩඩ් ළමෙක්. එතකොට දැනුත් පොඩ්ඩයි මම තමයි අර ඉඳලා හිටලා එනේවා දැනෙන එක තමයි තියෙන්නේ ස්වාමීන්
වහන්සේ.
එතකොට අනිත් හැම වෙලාවකම අවිද්‍යාවක්ද තියෙන්නේ ස්වාමීන් වහන්සේ නැත්නම් ඒක දැනෙන දැන් මොකක් හරි දැනෙන මොහොත අර අනිත් හැම වෙලාවකම ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාවක්ද ස්වාමීන් වහන්සේ?
නැහැ එහෙම මම මෙහෙම කියදහයි දැන් හිතන්න දැන් විද්‍යාව පාදක වෙලා විපස්සනා නුවණක් පාදක වෙලා ඊපස් හිත නිදහසක් ලැබුවා නම් ඒ ලැබපු නිදහස අර ප්‍රඥාවේ බලපැවැත්වීම තියෙන තාක් රැඳී සිටිනවා කියලා කියන්න පුළුවන්. දැන් හිතන්න අපි බෝලයක් උඩට විසිකලා. ඉතින් ඒ විසිකරන්න අපි යම් ශක්තියක් පාවිච්චි කරනවානේ. ඒ ශක්තියේ පමණට ඒ බෝලේ උඩ යනවා. පොලි උඩ ගිහිලා ඉතින් හැබැයි ඉතින් එයා අර තාමත් මේ පොළවේ තියෙන ගුරුත්වාකර්ෂණය නිසා යා නැවතත් ඉතින් පොළවට ඇදිලා එනවා. හැබැයි කොපමණ කාලයක් පොළව උඩින් අහසේ ඒක රැඳී තිබුණාද කියන කාරණය තීරණය වෙන්නේ අපි යොදපු ශක්තිය නිසා. ඒ වගේ අපේ හිතත් අපි යම් අවස්ථාවකදී විපස්සනා නුවණක් හරහා ඒ උපාදාන වලින් නිදහස් වීමක් වුණා නම් කෙතරම් කාලයක් උපාදාන වලින් නිදහස් තිබියේද කෙතරම් කාලයක් නිදහසක් එයා භුක්ති විඳින්නේද කියන කාරණාව ඒ අපිට පහළ වෙච්ච නුවණේ පමණට තමයි තීරණය වෙන්නේ. ඉතින් එතකොට ඒකට මොහොතකට ඇතැම් වෙලාවට ඉතින් මුල් අවස්ථාවේදී මොහොතකට විතරයි යන්නේ නිදහස වෙන්නේ. තව කාලයක් යනකොට එයාට ඔන්න පුළුවන් ටික වෙලාවක් නිදහස භුක්ති විඳින්න. අන්න ඒ වගේ ඒ කියන්නේ අර ප්‍රඥාව දැන් ටිකක් අල්ල හිටින ගතියක් හිතේ බලපවත්වන ගතියක් එන්න ගත්තාම දැන් ඊළඟට ඉතින් හිත ටික ටික ඒ මුලාව අඩු වෙලා අවිද්‍යාව අඩු වෙලා ඒ නුවණ පාදක කරගෙන ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි ඇත්තටම දැන් ඔය රහතන් වහන්සේට තමයි ඕක විශේෂයෙන් පෙන්වන්නේ. රහතන් වහන්සේට ඒ ඥානයත් විමුක්තියත් කියලා අංග දෙකක් එකතු කළාම තියෙනවා. මම චුට්ටක් පෙන්වන්නම් මේ ඒ මහා චත්තාරේසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ආකාරය. ඒකෙදී මේ අපි මේක ඇත්තටම සාකච්ඡා කරා ඒ බ්‍රාහ්මණ සූත්‍රයේදී මීට කලින් අපි ඉදිරිපත් කළා තියෙනවා. මේ මහා චත්තාරිසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආරෂ්ඨාංග මාර්ගයට තව දෙකක් එකතු වෙනවා කියලා රහතන් වහන්සේගෙදි. රහත් මට්ටමේදී. එතකොට එයාට කෙලින්ම සම්මා ඥාන සම්මා විමුක්ති කියලා දෙකක් තියෙනවා. ඒ රහතන් වහන්සේට එතකොට ආයි මුලාවක් වෙන්නෙම නැහැ. දැන් අනිකුත් ඊට මෙහා සලකන්න වෙන්නේ මේ දෙක නිකන් දුර්වලයි. මේ දෙකේ පරිපූර්ණත්වයකටපත් වෙලා නැහැ. ඒක තියෙන වෙලාවෙදී ඒක නිදහස්, නැති වෙලාවෙදී ආයෙත් අහුවෙලා. තියෙන වෙලාවෙදී නිදහස් සිතක් විමුක්ත සිතක් භුක්ති විඳ ගන්නවා. හැබැයි ඒක දුර්වල වෙච්ච වෙලාවට ආයෙත් ගිහිලා උපාදාන කරනවා, ආයෙත් පැටලෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ අර සතියක් වැඩිපු නැති absent minded කෙනෙකු.
ඔව්.
එයාගේ
තියෙන වෙනස මොකද්ද ස්වාමීන් වහන්සේ? නෑ, එයා ඉතින් තනිකර මුලාවක ඉන්නේ. එතන absent minded කියන්නේ සම්පූර්ණයෙන්ම ඉතින් එයා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තත්ත්වයන් එතන තියෙන්නේ. එයාට මේ සාමාන්‍ය common sense ඇත්තෙත් නැහැ. එයා ඒතකොට සම්පූර්ණයෙන් විකෘති මනසක්. සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ සාමාන්‍ය දේවත් ඒ විදිහට සම්මුතියවත් සම්මුතිය වශයෙන් හඳුන ගන්න බැරි පැටලෙවිච්ච තත්ත්වයක් එතන තියෙන්නේ. හිතන්න දැන් එයාට උතුරයි දකුණයි මාරු වෙලා තියෙන්නේ. සාමාන්‍ය ලෝකයා උතුර කියන එකට නෙමෙයි දැන් එයා උතුර කියන්නේ. අන්න ඒ තරමට එයාගේ සංඥාවල විකෘතියක් ඇති වෙලා තියෙනවා.
හරි ස්වාමීන් වහන්සේ. ඒකනේ දැන් මේ මගේ දුවත් එහෙම හරිම හැබැයි යා ගෙදර වැඩ කරන ඒවල මට පේන්නේ හරිම ඇබ්සන්ට් මා. ඒ කියන්නේ මගේම ආයල් රීබර්ත් කොයිසොයිසන්ස්. ඒ කියන්නේ යාට හරියට අමතක වෙනවා දේවල්.
අහහ.
මම ඒකයි ඒක ඇසුවේ ස්වාමී.
හැබැයි මේ ඔකෙදි මගහැරලා යාවි කියලා තමයි මගේ අදහස. ඒ කියන්නේ ඔයා අඩු වැඩි වීම සිද්ධ වෙනවා අපිට පර්ෆෙක්ට් සම්පූර්ණ සර්ව සම්පූර්ණ සිහියක් එක දිගට පවතින්නේ නැහැ ඉතින්. එක දිගට පවතින අඛණ්ඩ මතක ශක්තියක් තියෙන්නේ නැහැ ඉතින්. දවසේ යම් යම් වෙලාවන් වලදී ඔය උස් පහත් වීම සිද්ධ වෙනවා. ඒ වුණාට ඉතින් අර කාලයක් යනකොට يعني දැන් ওই විපස්සනාවකදීත් ඕක එක්තරා අන්දමක හැලහැප්පීම් වලට භාජනය වෙනවා. ඒ කියන්නේ දැන් හිත විපස්සනාවක් එීම හරහා යනකොට එයා දේවල් අතහරින්න පටන් ගත්තාම ඕන දේත් අතහරිනවා, එපා දේත් අතහරිනවා මුල් කාලෙදී. ඊපස්සේ මේ දෙකේ බැලන්ස් එකක් එන්න ඉතින් කාලයක් යනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ වහන්සේ කියලා මේ දුක්ඛ කියන එක හාත්පස දැනගන්න කියලා එහෙම
කියවි
ස්වාමීන් වහන්සේ. ඔව්. ඒක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. අනිත් එක අවිද්‍යාව කියන එක තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්
ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් දුක ඇත්තම පංච උපාදානස්කන්ධයක් වශයෙන් තමයි පෙන්වන්නේ. ඒක ටිකක් එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා මුලින්ම සිද්ධාන්තයක් වශයෙන්. මොකද්ද මේ රූප කියලා කියන්නේ? වේදනා කියන්නේ මොනවද? සංඥා කියන්නේ මොනවද? සංස්කාර කියන්නේ මොනවද? විඥාන කියන්නේ මොනවද? කියලා සිද්ධාන්තයක් වශයෙන් මුලින් අවබෝධ කර ගන්න වෙනවා. එතකොට රූප උපාදානස්කන්ධය ගත්තොත් ඒකේ අපි දමුන් සතර මහා ධාතු කියලා ඉතින් අපි අහලා තියෙනවා. සතර මහා ධාතු නම් හඳුන ගන්න ඒවට අදාළ ආවිනික ලක්ෂණ තියෙනවා කියලා ඔන්න අහලා තියෙනවා. එතකොට මෙන්න මේ බඳුන් දැනුමක් සිද්ධාන්තමය වශයෙන් තියරිටිකල් දැනුමක් එතකොට එයාට මුලදී අවශ්‍ය වෙනවා. ඒක එක පැත්තක්. ඊට පස්සේ ඒක එයා ප්‍රත්‍යක්ෂ කරගන්න ප්‍රායෝගිකව දැනගන්න ඊළඟට උත්සාහත් ඒක. දැන් ඒක දැනීමේ තව පැත්තක්. ප්‍රායෝගික දැනීමක්. ඒතර මුලින් තිබුණේ සුතමේ ඥානයක්. ඒක තව චුට්ටක් ඕන නම් එහාට ගෙනහිල්ලා චින්තාමේ ඥානයක්. ඊට පස්සේ අපි දැන් අවශ්‍යයි ප්‍රායෝගික ඥානයක්. කොහොමද මේ කය තුලින් හිත තුලින් මේ රූප උපාදානස්කන්ධය අවබෝධ කරගන්නේ? ඒතර එතනත් තියෙන ඊළඟ ප්‍රත්‍යක්ෂ ඥානයක්. ඒතර ඔයගේ කියන්නේ ඥානයේ පැති
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපේ හිත අනිශ්චිතව තියෙන හිතට එන අනිත් හැම එකක්ම වේදනාවක් විදියට තමයි යන්නේ නේද ස්වාමීන් වහන්සේ? රූපයක් දැක්කත් සංස්කාරයක් ඇති වුණත් එහෙමද ස්වාමීන් වහන්සේ? එහෙමයි
නේද ස්වාමීන් වහන්සේ? නෑ මං කියාගෙන ගියේ දැන් මේ දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් මං නිකන් පොඩි විස්තරයක් කරගෙන ගියේ. ඒතර මේ පංච උපාදානස්කන්ධයන් ගැන මුලින්ම ඒ සිද්ධාන්තමය නුවණක් ඇති කරගෙන තමයි එයා ඒක ඍජු අත්දැකීමක් වශයෙන් අවබෝධ කරගන්න යන්නේ. එතකොට එතන තමයි අපිට කියන්න වෙන්නේ අන්න පරිඤ්ඤයයන් හාත්පස අවබෝධයක් මුලදී සිද්ධාන්තමය අවබෝධයක් ඊළඟට පොඩ්ඩක් කල්පනා කරලා චින්තාමය අවබෝධයක් ඊට පස්සේ ආ ඍජු අත්දැකීමක් වශයෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. ඉතින් මේ කොටස් කීපෙම අවශ්‍යයි මේ මෙයා කියන අවබෝධයට.
තේරෙනවා සාරිකා.
හොඳයි හොඳයි.
එතකොට විඤ්ඤාණය විඤ්ඤාණය කියන එක විඤ්ඤාණ ස්කන්ධය කියන එක කියන එක අපිට ඒක කොහොමද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නෙ?
ඒක තමයි දැන් අපිට රූප පෙනෙද්දී එන චක්කු විඤ්ඤාණ, සද්ද ඇහෙද්දී සෝත විඤ්ඤාණ, ගඳ සුවඳ දැනෙද්දී ගහන විඤ්ඤාණ. ඉතින් ඒ වගේ අර ඒ දැන් ඇහෙන් රූපයක් බලනකොට ඍජුවම මෙතන දැන් මෙතන මම ඉන්නවා, එතන එය තියෙනවා, නැත්නම් එතන යම් වස්තුවක් තියෙනවා කියලා මේ දෙකට වෙන් කළා, දෙකට බෙදලා පෙන්නන ඒ දැනීමම තමයි චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ. අපි අපිට පේන්නේ මේ විදිහට තමයි. වෙන්වෙන් වශයෙන් ඒ වස්තුන් වශයෙන් තමයි අපිට පේන්නේ. රොය දෙකට බෙදා වෙන් කරලා පෙන්වීමම චක්කු විඤ්ඤාණය. ඒ දෙකට බෙදා පෙන්වීමම සෝත විඤ්ඤාණය. ඒතර විඤ්ඤාණය ඒක කෘත්‍යයක් තමයි ඔය බෙදලා පෙන්වීම.
එතකොට අර බෙදීමක් නැති ඔක්කොම හාත්පසෙ මිශ්‍ර වෙලා වගේ කියපුවාම එතන විඤ්ඤාණය
නෑ නෑ අනිත් අස්ස. එතන ඒ සාමාන්‍ය විඤ්ඤාණය ටිකක් දුර්වල වෙච්ච තත්ත්වයක්. ඒ කියන්නේ සකස් කළ විඤ්ඤාණය යම් පමණකට දුර්වල වෙච්ච තත්ත්වයක් තමයි කියන්න තියෙන්නේ. තාම තියෙන. ඔව් තාම ඉතින් සම්පූර්ණයෙන් අපපතිත්‍ත වෙලා නැහැ. නොපිහිට තත්ත්වයකටපත් වෙලා නැහැ. තාමත් ඊට යමක් පේනවා, දැනෙනවා.
ඒකත් නැති වෙලා යනවාද ස්වාමීනි?
ඒක තමයි. දැන් ඊට පස්සේ හිතන්න හිත ඒක එතනින් හිත නිදහස් වෙලා පෙනුනාට ඒවත් එක්ක බැඳෙන්නේ නැතුව කතා කරන්නේ නැතුව ඉන්නවා නම් ඉතින් ඒ කියන්නේ ඔය මට්ටමේදී ඉතින් ලොකුවට විඥානයක් බැහැගෙන තියනයි කියන්න බෑ. දැන් උතන විඥානය ගැන කතා කරද්දී කතා විශේෂයෙන් මතක් කරන්නේ ඒ රූපයක් ඇසුරු කරගෙන රූපේ බැහැගෙන රූපය අරමුණු කරගෙන රූපය මත පිහිටාගෙන ඒ මත වර්ධනය වෙන தත්ත්වේ තමයි විඥානයේ ඒ බරපතල විදිහට පිහිටි தත්ත්වේ. බුද්ධින් විරූල්හින් ආපජ්ජති ඔය විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ මේ රූපයක් හා සම්බන්ධයෙන් කියනවා නම් එතෙන්ද විස්තර කරනවා මේ නිකම්ම නිකං රූපේ පෙනීමම නෙමෙයි මේ කතා කරන්නේ. වචන කීපයක් එනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා රූප උපයං වා භික්ඛවේ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨය රූපාරම්මණං රූපපතිත්තං නන්දූප සේචනං බුද්ධින් විරූල්හින් වේපුල්ලං ආපජ්ජය. ඒ වගේ වචන කීපයකින් විස්තර කරනවා. ඒ කියන්නේ අපි තුමු විඤ්ඤාණය රූපයක් ඇසුරු කරන වෙලාවකට ඒ විඤ්ඤාණය එතන රූපය තුළ පිහිටා ගන්නවා. ඒ රූපය අරමුණු කරනවා. ඊළඟට ඒ තුලින් එයා සතුටක් උපදව ගන්නවා, සතුටක් භුක්ති විඳිනවා. ඊළඟට විඤ්ඤාණය එතන වැඩෙනවා, වර්ධනය වෙනවා, විපුලත්වයකටපත් වෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් එයා නිකන් අර එතන ගෙදරක් හදාගත්තා වගේ. දැන් මේ රූපය ඇසුරු කරන විඤ්ඤාණය තමයි නිකේතසාරී කියලා හැම වචනයකුත් පාවිච්චි කරනවා. දැන් ගෙයක් ඇසුරු කරන විඤ්ඤාණයක්. එයාට දැන් නිකන් ගෙයක් ඉදි කළා දුන්නා. රූපය මුල් කරගත්ත ගෙයක් ඉදි කළා තියෙනවා. දැන් ඒ ගේ ඇතුලේ තමයි දැන් එයා ජීවත් වෙන්නේ. ඒ වගේ තත්ත්වයක්. දැන් ඒතර අර සාමාන්‍යයෙන් දිත්තේ දිට්ට මත්තම් කියද්දි එහෙම ගෙවල් තැනීමක් නැහැ. නිකං පෙනීම මාත්‍රයක් විතරයි විඥානය එකතන ගිහිල්ලා බැහැගෙන läගගෙන පිහිටාගෙන ගෙවල් හදාගෙන ඉන්න තත්ත්වයක් නැහැ.
එතකොට ස්වාමීන් වහන්සේ හිතට එන හිතවිලි දැන් සමහරක් වෙලාවට හිත අපාදාන කරන්න නැතුව තියනවා කියලා දැනෙනවා. හැබැයි ඇතුලෙන්
හිත යනවා හිත යනවා. හැබැයි ඒ හිතන එකකවත් එල්බ ගත්තේ නැත්නම් එච්චරයි ඉතින්.
ආ ඔව් ස්වාමීනි. එහෙම
යන්නේ හැබැයි වැඩ කරනවා.
ඔව්. වෙන්න
පුළුවන්. හිත දෙකක් ලාවට සිතුවිලි එන්න පුළුවන්. නමුත් ඒ සිතුවිලි අර සංසුන්ව තියෙන හිත කලඹන තරම් තත්යකට නැත්නම් ඉතින් ලොකු ගැටලුවක් නැහැ. හැබැයි දැන් ඒවත්
අනිශ්චිත හිතමද ස්වාමීනි?
නෑ ඒක තමයි. එහෙම කියන්න බෑ. ඒක තමයි. අනිශ්චිත භවයේ එක එක මට්ටම් හඳුනා ගන්න පුළුවන්. මුලින්ම යෝගාචරයේ අත්දකින්න අනිශ්චිත භවය ඒ තරම්ම පිරිසුදු අනිශ්චිත භවක් කියන්න බෑ. යම් පමණකට එයාගේ හිත නිකන් අර මුළු වලින් ඈත් වෙලා තියෙනවා. හැබැයි තාම අරමුණිය ළඟ ළඟ තියෙනවා. කාලයක් යන්න තමයි ඊට පස්සේ ඒවා ඈතර ගිහිල්ලා සෑහෙන පිරිසුදු හිතක්. අර කිව්වා වගේ සිතුවිල්ලකින්වත් පැත්තක ඉඳන් නිකන් තට්ටු කරන්නේ නැති හිතක්. හිතුවිලිත් සෑහෙන ඈතට ගිය හිතක්. සෑහෙන පිරිසුදු බවට පත්වෙච්ච හිතක්. මගේ ඒ කියන්නේ අර පිරිසුදු භාවයේ එක එක මට්ටම් අපි කතා කරන්නේ. පූර්ණ සම්පූර්ණ පාරිශුද්ධත්වයක් එක පාටකින් ලැබෙන එකක් නැහැ.
අනේ එහෙමයි ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි
සතුටින් සිට වෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි
හොඳයි හොඳයි
ඊළඟ දහම් ගැටලුව හයන්ති ඉදිරිපත් කරන්න පුළුවන්
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
ඔව්
කමඨාන් සුද්ධ කරගෙන ගැනීම සම්බන්ධව කතා කළේ
ඔව්
සක්මන් භාවනාව කරගෙන යනකොට සනස අර කියන්නේ අර ඇඟ ඇදිනවා හිත ඇතුලේ මේ කියන්නේ ස්පර්ශ කියන ඒවා කියන අර බොඳ වෙලා යන ඒවා ඒවට කියන්නේ ඒක තියෙනවා කියලා දැන් ඒක විස්තර කරන්න යන්නේ මේ ගොඩක් වෙලාට සිතුවිලි මේ බොඳ කියන්නේ ඉස්සරට බොඩ බොඳ වෙවි යන සිතුවිලි ගොඩක් තියෙනවා කියන්නේ සිතුවිලි තියෙන්නේ ඒ බොඳ වෙවි යනවා දැන් මොකක් හරි කතාන්දරයක් වගේ හදන්න ඕන වාක්‍ය දෙක තුනකින් වගේ එක බොඳ වෙනවා ඒක දිහා මේ බලනවා ඊට පස්සේ අර කියන්නේ ඇවිදින එකත් අර දැන් අර වෙන පිටින් බලලා ඇවිදින එක නිසා ඒක ගැනවත් මේ කියන්නේ කාය ඇවිදින එක ගැනවත් කියන්න වචනින් කියන්න මෙයා වෙන්නේ නැහැ
හරි
එක තව සක්මන් භාවනාව තියෙන්නේ පරයන්කෙත් ඉඳගත්තාම අර ඒ කියන්නේ ඉඳගත්ත ගාම මුකුත් නැහැ ඉතින් ඉඳගෙන ඉන්නා ඒක අර ඉඳගෙන ඉන්න කියන එකක් මට තේරෙන්නේ අර මතකේ තියෙනවා ඉඳගත්ත කියන අර මේක
ඔව්
එහෙම නැත්තම් වෙලා බලුවට මට ඒ කියන්නේ මුකුත් ඒ කියන්නේ ඒකවත් හිතන්නේ නැහැ ගොඩක් වෙලාවට සක්මන් භාවනාවේ පරයන්කේ අර අර බොඳ වෙන අරමුණු තමයි බලන්නේ වරමුණු බොඳ වෙනවා එහෙම නැත්නම් යනවා දැන් මේ එදිනෙදා ජීවිතේ දැන් තුනම ඔක්කොම එකට ගත්තාම දැන් ඉස්සර මට තේරුණා ඒ අරමුණු නැති වුණාම ඒක පැහැදිලිවම මට පේනවා අරමුණු නැති වුණ අවස්ථාවේ තිබුණා මේ කියන්නේ අරමුණු නැතුව තිබුණා දැන් සිතුවිලි බොඳ වෙන්න එක තේරුණා දැන් මේ සීමා දෙකම නැති වෙලා මට පේන්නේ ඒ කියන්නේ මට කිසි දෙයක ගැන මේකක් නැහැ ඒ කියන්නේ අරමුණු ආවද තිබ්බද නැද්ද කියන අවස්ථාවලදී ස්වභාවය එකක් වගේ දැනෙනවා
හරි හරි දෙක ඒ කියන්නේ දෙක දෙකක් විදිහට රේඛාවක් ගහලා වෙන් කරගන්න බෑ දැන් නිකන් හිත හිත නිකන් හාත්පස පැතිරිලා වගේ තියෙනවා අවධානය එක තැනකට යමු වෙලා නැහැ
ඒකෙන් සරණ මේ අර දැන් මෙහෙම කත්තත් දැන් මම මෙතන කිව්වොත් අර ඒක අර ම පැතිරුණේ ගතිය තියෙනවා එහෙම ඩෑෂ් කරලා බලද්දි
හරි
අර කියන්නේ සීමාව නැහැ දැන් ඒකේ ඇතුලේ තිබුණනේ අරමුණ ඉස්සෙල්ලා එනකොට අර ඉස්සරම තිබුණ අරමුණ නැතුව ඉන්න කැමැත්තක් තියෙන එකක් තියෙනවානේ එතකොට ඊට පස්සේ තිබුණ එකක් බොඳ වුණා අරමුණ නැතුව තියෙන කැමැත්තකුත් නැහැ අර කතාව ඇතුලේ කතාව හරි අඩ වෙලා කොච්චර අර සුරුල මොනවාගේ සත්‍ය වගේ ලාවට හැඳ සත්‍ය එන්නේ ඒකත් තමයි යන්නේ
හරි
දැන් අරමුණු තියෙනකොට මට තේරුණේ අරමුණු නැති වෙනකොට ගොඩක් තරහ සාමය සහනයක් දැනෙන එකක් තිබුණා. ඒ කියන්නේ අරමුණු ඒ වගේ ගතියක් තිබුණ එක දැන් මට ආපසු වෙන්න පය දවස් දෙකකට තුනකට දෙකකට විතර කලින් මට තේරුණා ඒක දැන් මට නැහැ.
ඒ
කියන්නේ ඒක අරමුණු ආවත් එකයි නාවත් කියන්නේ තිබ්බත් එකයි වගේ කියන්නේ මට පැහැදිලිව කියන්නේ මම මෙච්චර කාලේ අරමුණු නැතුව හිටියා අරමුණු මේ කලේ දෙකම එකතු වුණා.
දැන් හිතේ දැන් හිත දිහා සාමාන්‍යයෙන් හිතන්න වාඩි වෙලා බැලුවාම හිතර කෙලවරක් නැතුව අරමුණු එනවද අරමුණු උපාදාන වෙනවද නැත්නම් හිත සැහැල්ලුවෙන්ම තියනවද මුකුත් උපාදාන නොකර
ඒ කියන්නේ අර බොඳ වෙනේම පේනවා ඒක දැන් තිබුණත් ඒ සම තියෙන තත්ත්වේ ඒව නැතුව තියෙන තත්ත්වේ කිසිම එකක් වෙලා තියෙනවා
මට කියවන්න වෙන්න පුළුවන් කමක් නැහැ දැන් ඒ කියන්නේ දැන් ඕක තව ඉතින් එහාට යාවි දැන් අර ඒ කියන්නේ පිරිසුදු බව තමයි ඉතින් වැඩෙන්න තියෙන්නේ දැන් අපේ චිත්ත පාරිශුද්ධියක් නිබඳහඳුර පෙන්නන්නේ ඒ කායන ආම්බික්ක වේ මංගෝ සත්තානං විසුද්ධිය එතකොට මේ සතිපට්ඨානයක් වැඩීම හරහා හිතේ පිරිසුදු බවක් තමයි එන්න වැඩි වෙන්නේ ඒකේ එක එක මට්ටම් වලින් අපිට යම් යම් මකවාණු වලදී දැනෙන්න පටන් ගන්නවා. ඒකේ වරදක් නැහැ ඉතින්. ඔව්. يعني ඈතට ගිහිල්ලා දැන් ඉතින් දැන් අර අපි අර එකපාරක් විස්තර කරේ මේ මොකද්ද ආකාසානං ඡායතන විඥානං ඡායතන පැති වලින් එහෙම විස්තර කරේ විපස්සනාවේ. ඒතර ඒ වගේ තැන් වලදී එහෙම අර අවකාශයේ පැතිරීමක්, හිතේ ඉඩකඩේ පැතිරීමක් කිසිවක් නැහැ ඒ කිසිවක් නොමැති භවයේ පැතිරීමක්. ඒ වගේ දේවල් තිය වෙන්න පුළුවන්. ඒක කොපමණ දුරකට පැතිරලා තියෙනවද කියන එක ඉතින් කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන්. මුලදී තිබුණේ බොහොම අඩු ප්‍රමාණයක් පුංචි ඩක් විතරයි මොකක්වත් නැතුව තිබුණේ. ළඟ ළඟම නිකන් සිතුවිලි එන ගතියක් එන්න දඟලන ගතියක් තිබුණා. තවත් කාලයක් යනකොට ඔන්න ඒවා තව ටිකක් ඈතට ගිහිල්ලා දැන් නිකන් අර පසුබිමේ වගේ තියෙන්නේ. ඉතින් ඔන්න ඒ වගේ මේක නිකන් අර හිතේ පිරිසුදු බව තව වර්ධනය වෙන බවක්, හිතට ඒ හුදෙකලාව වර්ධනය වෙන බවක්, ස්වාධීනත්වයේ වර්ධනය වෙන බවක් හැඟෙනවා නම් යන පාර හොඳයි. කමන්නෑ හොම යන්නකෝ, ඔච්චර ගැටලුවක් කෙනෙක් නැහැ. බලන්න ඕක වෙනස් වේවි. ඕක වෙනස් වේවි තව ඉස්සරහට යනකොට.
ඒ සර් තව එක කාරණා සනහස දැන් අර පරියංක භාවනාවට මට එක සැරයක් ප්‍රතිසක් ලැබුණා මේ පැයක් හරියට පැයක්වත් ඉඳ ගන්න ඕනේ කියලා.
නෑ මේකක් නෑ. නෑ ඉතින් ඔය ඔක්කොගෙම උපදෙස් ගන්න ගියාම පැටලෙනවා. එකක් කරන්න.
නෑ සර් මම ඊට පස්සේ මම නෑත්තු දැන් එහෙම මම කතා කරේ නෑ. ඊට පස්සේ මම නෑ එහෙම අහන්නේ නැත්තුවා. මොකද එක එක කාරණා දාස්
කියනවනේ
එහෙම නම් කරදර වෙනවා වාසික විතර මේ මේ කමටන් සිතර ගන්න කියලා තියෙන්නේ කියලා මේ එතරම්දී සයනසර් එහෙම නම් මට හිතට දානවනේ පැයක් ඉන්න ඕනේ කියලා ඒකට කැමති නෑ.
ඒක ඔව් නෑ ඒක බරයිනේ. දැන් ඒක දැන් ඒකයි මම කියන්නේ. දැන් අපි ටික ටික විපස්සනාවක් හැදීගෙන යහට යනකොට අපි කරන භාවනාවකට වඩා කෙරෙන විදිහ දිහා බලලා ඒ අනුව හසුරවන පැත්තකට තමයි යන්න තියෙන්නේ. ඒ අනුව නිකන් හැසිරෙන්න තියෙන්නේ. නැතු අපේ අර මුල් කාලේ ඉතින් අවශ්‍යයි අනිවාර්යෙන් පැයක් සක්මන් කරන්න ඕනේ, පැයක් මේ වාඩි වෙලා ඉන්න ඕනේ කියලා. ඉතින් අපිත් කියනවා මොකද එතකොට නිකන් අර පොඩි මුලදී නිකන් නැත්තම් අකමැතිනේ සමාලාවට කෙනෙක් භාවනා කරන්න. ඒක ටික අමාරුයි, ඇඟපත රිදෙනවා, ඉතින් ඉන්න අමාරුයි. ඉතින් එතකොට චුට්ටක් බලෙන් වගේ අධික වීරයකින් මේක කරවන්න වෙනවා. බේ කාලයක් ගිහිල්ලා හිත උපාදාන නොකරන තත්වයකට එහෙම පොඩ පොඩපත් වෙනකොට ඊළඟට එයා අර නොකරන පැත්තට සංස්කරණ අඩු කරන පැත්තට එයා නම් නැමෙන්න ඕන. දැන් ඉතින් අර පරණ ෂෙඩියුල් එක කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. දැන් එයා හොඳට හිත දිහා බලාගෙන හිත දැන් වැඩෙන දිහා බලලා හිත උපාදාන වලින් බේරුනොත් බේරා ගැනීම පැත්ත ඉස්තර කරගෙන නැත්තම් එයා සැහැල්ලුවෙන් හිත තියාගෙන ඒ යන පැත්තක් හදා ගන්න ඕනේ. එතකොට නිකන් අර කෙරෙන පැත්ත තමයි දැන් කතා කරන්නේ අපි. හසුරුවන පැත්ත කන්ට්‍රෝල් කරන පැත්ත වෙනුවට දැන් නිකන් වෙන දිහා බලලා ඇඩ්ජස්ට් කරගෙන යන පැත්ත.
ඒ සාසෙ අර එළිම කරන්නේ කියනවා මේ කියනවා බලෙන් කරන එකට කැමැත්තක් නැහැ නේද?
අනිවාර්ය.
ඉඳගත්තු අනිත් උනේ එතකොට මට තේරෙනවා මේකම අර බලෙන් කරන එක තමයි මේ කියනවා කිව්ව කාරණේට දාන්න යන හින්දා
කියන එක. හරි.
අනිත් එක සාහස දැන මම අර අරමුණු බොඳ වෙනකොට ඒක සාහස එහෙම දැන් සිත් වල බොඳ වෙනකොට එහෙම ඒක මේ
වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිතුවිලි නිකන් කෑලි කෑලි එන්න පුළුවන්. සම්පූර්ණ සිතුවිල්ලක් නැවෙත් ඉන්න පුළුවන්. මගදිම හැරිලා යන්න පුළුවන්. නිකන් ඔක්කොම නිකන් ඔව් ඔව්.
ඒ කියන්නේ සිතුවිලි බඳුනික නේ පන්තිර දාරසි ඔය කියන්නේ සිතුවිලි නැතුව ඉන්න ස්වභාවයයි සිතුවිලි එන ස්වභාවයයි අතරට ගත්තාම කෙනෙක් ඒ තැනවලදී දැනෙන විදිහ වෙනස් වෙයි. සිතුවිලි ආවම මේ පීඩාව දැන් එතකොට අර කියන්නේ අපි ඉන්න දැනුවත් බවට දැනුවත් බවත් එක්ක අර ඒ දෙකත් එකතු වෙලා ඉන්නේ කතා කරන්නේ. දැන් මං කියන්නේ ඒ අරමුණු නැති වෙන අරමුණු තියෙනවා නැති වෙන අවස්ථා දෙකේදීම එකම ස්වභාවයක් දරා ගන්න හිතක්
පුළුවන්.
ඇතුළත අනේ ස්වභාවයක්
දැන පුළුවන් පුළුවන්. ඔව් ඒක පුළුවන්. ඒ කියන්නේ එතන නිකන් අර අකම්පිත බවක් නේ හැදෙන්නේ. දැන් ආ එතකොට ඔව් දැන් එතකොට නිකන් සංස්කාරයක් වුණත් ඒකේ බයක් නැහැ. සංස්කාරයක් නැතත් බයක් නැහැ ඉතින්.
අන්න ඒ කියන්නේ අන්න ඒක තව තියෙන්නේ ස්වභාවයක් තියෙන. ඒ කියන්නේ
ඒක හරි. ඒකෙන් තමන් දන්නවා ඕනාක ඕන්නම් ඉතින් මේගොල්ලන්ගෙන් තොරව ඕන්නම් සම්පූර්ණ පිරිසිදු සිතකට යන්නත් පුළුවන්. ඒකට යන්න කියලා ලොකු තදබලවමනාවක් ඇත්තෙත් නැහැ. මොකද මේ එන අය ගැන කිසි බයක් හැකක් ඇත්තෙත් නැහැ. ඒගොල්ලෝ මහා ලොකු දේවල් නෙමෙයි කියලා දැන් දන්නවා හොඳටම. ඒ ගැටලුවක් නැහැ. දැන් අපි හිතන්න දැන් ඔය බල මට්ටමේදී ඉන්ද්‍රිය මට්ටම බල මට්ටම කියන එකේදී කතා කරද්දී බල මට්ටමේදී විශේෂයෙන් කතා කරන්නේ ඔන්නේ අකම්පිත බව. පමාදේ න කම්පතිති සති බලං. දැන් හිත පොඩ්ඩක් නිකන් සමහරට අසතිමත් වෙනවා වගේ දැනෙනවා. හැබැයි එච්චර බයක් නෑ. ඉතින් ආයි මේ ලොකුවට මෙයා ගිහින් කරදර කරගනි කියලා කිසි අවිශ්වාසයක් නෑ. දන්නවා තමන්ගේ පාලනේ යටතේ දැන් හිත තියෙන්නේ කියලා. සතිය ගතිය තියෙනවා නැත්තුව නෙමෙයි. නමුත් අර කලින් තරම් ප්‍රශස්ත සතියක් නෑ කියලා දන්නවා. ඒ ගැන කම්පාවකුත් නෑ. ඔව්. කමන්න නැහැ, ගැටලුවක් නැහැ. හොඳයි. ෆෝන් කරගෙන යන්න. හොඳයි. හොඳයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවියන් සන්නයි කරු ස්වාමීන්
වහන්සේ. ඔව්.
ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා අද දේශනාව සම්බන්ධයෙන්.
ඔව්.
ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරානේ අර දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් පංච උපාදානස්කන්ධය තමයි හේතුව කියලා. දුක් කියන්නේ
හේතුව නෙමෙයි, දුක කියන්නේම පංච උපාදානස්කන්ධය වශයෙන් බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වලා තියෙනවා. එහෙම කියන්න පුළුවන්. ඒක ධම්ම නෑ. يعني ආයතන පැත්ත කතා කරද්දී ස්කන්ධ වලට ඒක ගලපනකොට දැන් ඔතන ස්කන්ධ ආයතන කියලා විග්‍රහ දෙකක්නේ. දැන් ස්කන්ධ පැත්තෙන් තමයි උපාදානස්කන්ධ වශයෙන් පෙන්වන්නේ. රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ ඒ විදිහට යන්නේ. ආයතන පැත්තෙන් ගනකොට එතෙන්දි පෙන්වන්නේ චක්කු, සෝත, ගාහන, ජීවහා, කාය, මන කියලා. ඒවට බාහිරින් තියෙන අරමුණු වශයෙන් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කියන්නේ. එතකොට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවයි චක්කු, සෝත, ගාහන, ජීවහා, කාය කියන ඒවයි මේ ඔක්කොම ටික අයිති වෙන්නේ රූප උපාදානස්කන්ධයට. ආයතන ඒ ආයතන ටික අරකට ගැලපුවොත්.
මේ උපාදානස්කන්ධ, රූප උපාදානස්කන්ධ වලින් ස්වාමීන් වහන්සේ අපිට ගෝචර වෙන්නේ මේ භවයේ අපි එකතු කරගත්තේවද අපිට කලින් භව වලින් ආපේවත් මේකට එකතු වෙලා තියෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
නැහැ. ඉතින් සාමාන්‍යයෙන් නම් ඉතින් ඕක බුධාඳුරු පුලුල්ව අර්ථ දක්වනවා. අතීත, අනාගත, පච්චුප්පන්න, අජ්ජත්ත, බහිද්දා, ඊළඟට හීන, ප්‍රනීත, දූර, සන්තික කියලා 11 ආකාරයකට දානවා. කියන්නේ අතීතේ වුණත් අපි යම් කිසි දෙයක් ඇසුරු කළා ඒක හා සම්බන්ධ මතකයක් කියන්නත් බෑ. ඉතින් මතකයේ පැත්තකට ආවොත් කෙලින්ම ඒක සංඥා කියලා ගන්නත් පුළුවන්. ඉතින් අතීත රූප හා සම්බන්ධයෙන් අපේ හිතේ කැමැත්තක්, ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් හිතන්න දැන් අතීතේ මොකක් හරි තිබුණා. අතීතේ අපි හිතමු ඔන්න ගෙයක් තිබුණා. දැන් ඉන්නේ වෙන ගෙදරක. ඒතර අතීතයේ ගෙදෙට්ට යම්කිසි ඇල්මක් හිතේ තියෙනවා වෙන්න පුළුවන්. ඒක ඉතින් අපිට කියන්න පුළුවන් ඒ අතීතයේ තිබිච්ච රූපයක් තමයි උපාදාන වෙලා තියෙන්නේ කියලා. දැන් හැබැයි මේ ගෙදර නෑ. අපි තුමේ ගේ විනාශ වෙලා දැන් ඉන්නේ අපි අලුත් ගේක. හැබැයි තාමත් මේ පරණ ගේට ආසාවක් හිතේ තියෙනවා. එතකොට මේ පරණ රූපයක් උපාදාන වෙච්ච ගතියක් එහෙම හිතා ගන්න පුළුවන් ඉතින්. ඔව්.
ඒ කියන්නේ අපි කවදාවත් ස්පර්ශ කරපු නැති රූපයක් ගැන අපිට උපාදානයක් ඇති කරගන්න බෑ
නේද? එහෙම කියන්න බෑ. එහෙමනම් කියන්න බෑ. ඒක සම්පූර්ණයෙන්ම බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මේ මාළුන්ගේ පුත්ත සූත්‍රයේදී. බුදුරජාන් වහන්සේ කියනවා අපි ඇසුරු නොකරපු, දැන් ඇසුරු නොකරන, අනාගතයේත් ඇසුරු කරන්න ලැබෙන්නේ නැති, ඇසුරු කළ යුතුයි කියලා හිතන්නේවත් නැති දෙයකින්, රූපයකින්, වේදනාවකින්, ඒ සංඥාවකින් නැත්නම් ඒ මොහකින්වත් දුකක් ඇති වෙනවද කියලා මාළුන්ගේ පුත්ත සාන්වාසයෙන් අහනවා. උන්වහන්සේ කියනවා නැහැ කියලා. ඒක තමයි බුදුරජාන් වහන්සේ අනුමත කරන්නේ. එකන අපිට අත්දකින්න නොලැබෙන දෙයකින් දුකක් උපදින්නේ නැහැ. ඒ නිසා අපි වේදනාවක් මොකක් හරි දුකක් උපදින්නෙම අපි ලබන අත්දැකීමකට හේතු වෙච්ච කාරණකින් තමයි අපිට දුකක් ලැබෙන්නේ. අපි විපස්සනාවට ගන්නෙත් ඒ ටික විතරයි. නැතු මේ අතීත රූප ටික ඔක්කොම විපස්සනාවට ගත යුතුයි කියලා කිසිම ඒක සම්පූර්ණ වැරදි මතයක්. අනාගතයේදී මෙන්න මෙහෙම වෙයි කියලා හිතාගෙන ඒවා මේ විපස්සනා කරන්න යන එක වැරදි මතයක්. මේ අපිට අත්දැකීමට පාදක වෙන, ගෝචර වෙන ටිකෙන් තමයි අපිට දුක උපදින්නේ. ඒ ටික තමයි විපස්සනා කරන්න තියෙන්නේ. ඔව්. ඔව්.
මගේ දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, දැන් අර ඔබ වහන්සේ කිව්වේ විද්‍යා විමුක්ති සමාවය.
ඔව්.
දැන් යම් ඥානයක් දැන් අපි යම් ආයතනයක් හරහානේ දැන් මේ ස්වභාවය අපිට මතු වෙන්නේ.
ඔව්.
දැන් ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ එන්න වෙන අවස්ථාවේ ඊට කලින් සඳහන් කරපු දැන් ආරක්ෂාංගික මාර්ග අංග ටික ස්වාමීන් වහන්සේ සඳහන් කරපු අර සම්මා දිට්ඨිය, සම්මා සති, ශීල හැරෙන්න ඉතුරු ටික ඒව ඔක්කොම ලයින් කියන්නේ එක සමපාත වෙලා තියෙන්න ඕනේද ස්වාමීන් වහන්සේ?
සමපාතය කියන එක අදහස් නෑ. ඒක සමපාත වෙනවා කියන එක අදහස් වෙන්නේ නෑ. අපි මේ එක රේඛාවේ තියෙනවා කියලා ඉතින් ඒ කියනවා. ඉතින් කියනකොට දැන් අද මේ බුදුහාඳුරෝ කියන දේශනාවේදීත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකක්ද ඒකේ වචනේ ආවේ, පොඩ්ඩක්ින් ඒකේ එනවා, පුබ්බේව කෝ පනස්ස කායකම්මං වචීකම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති. මේ කලින්ම සම්මා වාචාව එයාගේ පිරිසුදුයි. දැන් එයා පරුෂ වචනයක් කියන්නේ, බොරුවක් කියන්නේ, කේලමක් කියන්නේ, හිස් වචනයක් කියන්නේ. ඉතින් ඒ කාලයක් තිස්සෙම මේ ඒ බන්දු පිරිසුදු වචනයක් එයා පරිහරණය කරනවා. ඊට පස්සේ කාලයක් තිස්සේ මෙයා හත් සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාම මිත්‍යාචාරය දෙන්නේ නැහැ. ඒ නිවැරදි කාය කර්මයක්ම එයා කරන්නේ. සම්මා කම්මන්තේ එයාගේ දැන් පිරිසුදුයි කාලයක් තිස්සේම. ඊට පස්සේ ආජීවයත් එහෙමයි. එතකොට එයා වැරදි මේ අපිටමු මේ ව්‍යාපාරයක් කරන්නේ. ඉතින් එතකොට ඒ ආජීවයත් පිරිසුදුයි. එතකොට ඒ බන්දු පසුබිමක පිහිටාගෙන තමයි එයා මේ විපස්සනාවක් භාවනාවක් වඩන්නේ. එතකොට අන්න ඒ අනිකුත් අංග පහ වැඩෙන්න ගන්නවා. අර ටික දිගින් පවත්වනවා. නිතරම තියාසි ඒ සීලයක පිළිထားගෙන තමයි ඉතින් දිකට කටයුතු කරන්නේ.
එහෙමයි. දැන් මේ ආයතනයක් හරහා මේ විචාර නිමුක්ති කියන ස්වභාවය ඇති වෙනකොට මේ අංග ටිකත් ඒකට ගැළපෙන විදිහට සැකසීලා තියෙන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ? නැත්නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැති වෙයි.
නෑ ඒක තමයි. දැන් එයා පිරිසුදු සීලයක පිහිටාගෙන අපි හිතමු දැන් එයා ආයතන වලට අවධානය යොමු කරගෙන ඉන්නවා. එතකොට එයාට ඒ කියන්නේ කාලයක් තිස්සේ දැන් ඉතින් අපි හිතමු පිට මේ කය වචනය එයා හික්මව ගන්න උත්සාහන්ත වෙනවා. කියන්නේ කම්මන්ත මේ වචී ආජීව. එතකොට මේ ටික පිරිසුදුව එයා පවත්වනවා. ඊට පස්සේ එහෙම ඉඳද්දි දැන් එයාට හිතන්න දැන් රූපයක් පේනවා. රූපයක් පෙනෙන්නේ ඔන්න ඒකේ යථා ස්වභාවය අවබෝධ වෙලා අපිට උපාදාන නොවි තියෙනවා. ඉතින් එතකොට මේ කතා කරනකොට මේ නුවණ පාවිච්චි වෙනවා. නැත්තම් සම්මා දිට්ඨියක් නැත්තම් අපිට පඤ්ඤා ශික්ෂාවක් ඉදිරිපත් වෙනවා. ඊට අමතරව හිතේ පැහැදිලි බවක් සමාධියක් ඒකෝදි භාවයක් තියෙනවා. ඒ වගේම සීලයක්ත් තියෙනවා. එතකොට මේ හැම අවස්ථාවකම මේ තුන් දෙනා හොඳට නිකන් අර අත්වල බැඳගෙන කටයුතු කරන බවක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. නේද? ඔව්.
පැහැදිලි ස්වාමීන් වහන්සේ. දැන් මෙතන සඳහන් කරන මේ විචා ස්වභාවය ස්වාමීන් වහන්සේ.
ඔව්.
මෙතනින් මේ විචාව කියන අදහස් කරන්නේ දැන් මේ අපි ආයතනයකින් ගන්න අරමුණු වල අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය පෙනෙන එක ස්වාමීන් වහන්සේ. ඒක ප්‍රත්‍යක්ෂ විදිහට දැනෙන එකද මේ විචාව කියලා අදහස් වෙන්නේ ස්වාමීන් වහන්සේ?
මට හිතෙනවා ඇත්තටම දැන් අපි නුවණේ එක එක මට්ටම්නේ දේශනා කරන්නේ කතා කරන්නේ. එතකොට නුවණ මුලින්ම අපි තෙමු කායනුපසනාවක් එහෙම වඩද්දී සමාලාවට යාට ඔන්න ඝන සංඥා ඉවත් වෙලා එතන රාසි සංඥාවක් පහළ වෙන ඒ මට්ටමක නුවණක්. ඊට පස්සේ තින් ඔන්න එක එක වශයෙන් අඳුන ගන්න නුවණක්. ඒ කියන්නේ මේක පටවි, මේක ආපෝ, මේක පටවි ලක්ෂණ. ඉතින් ඒ විදිහට වෙන වෙන වශයෙන් අඳුන ගන්න නුවණක්. තව ටිකක් යනකොට ඊට පස්සේ ඔන්න මේක අනිත්‍යයක්, මේක දුකක්, මේක අනාත්මයක් කියලා ඒ පහළ වෙන විපස්සනා නුවණක්. ඊට පස්සේ ඉතින් ඔන්න මේවා දැන් එපා වීමක් හරහා පහළ වෙන ඒ නිබ්බිදාවක්, විරාගයක්. ඒකත් නුවණක්. ඊට පස්සේ දැන් මෙතන විශේෂයෙන්ම හිත නිදහස් වීම සඳහා පාදක වෙන නුවණක්. ତොර නුවණේ එක එක මට්ටම්. අර මුල්ම නුවණ කියලාම කියන්න බෑ මෙතෙන්දී. ඒ නුවණ වර්ධනය වෙලා ඒකේ යම්කිසි මුහුකුරායාමකට ඇවිල්ලා දැන් එය ඒ සියලු උපාදාන වලින් ගලවන්න තරම් ශක්තිමත් වෙලා. අන්න ඒ බඳු නුවණක් තමයි එහෙනම් අපිට මේ විඥා කියන තැනදී නුවණේ ස්වභාවය කියලා කියන්න වෙන්නේ. ඒක අර මුලින්ම මට්ටමේ තියෙච්ච නුවණක්ම කියන්න බෑ. හැබැයි ඉතින් ඒක අරකට සෑහෙන නෑකමක් තියෙනවා. ඉතින් ඒක තමයි ඒකේ නුවණේ මුල් මට්ටම. හැබැයි ඉතින් කාලයක් ගිහිල්ලා දැන් ඔන්න මෙයා යම්කිසි මුහුකුරායාමකට ඇවිල්ලා තියෙනවා. මෙතෙන්දී දැන් එයාට පුළුවන් හිත සම්පූර්ණයෙන් ගලවලම දාන්න. උපාදාන වලින් නිදහස් කරලම දාන්න මේ දැන් නුවණ ශක්තිමත් වෙලා තියෙනවා. අන්න ඒ බඳු නුවණේ මට්ටම විඥා විමුක්තිය කියලා කියන්න පුළුවන්. එතනයි විඥාවත් විමුක්තියත් ඉතරේ අත්වල බැඳගෙන යනවා. දැන් මේ තියෙන නුවණ මට්ටම බොහොම ප්‍රශස්ත නුවණක්. ඒ නුවණට පුළුවන් හිත විමුක්ත කරන්න, නිදහස් කරන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම
හොඳින් පැහැදිලි
ස්වාමීන්
වහන්සේ. හොඳයි හොඳයි. හොඳයි.
සත්‍යානුසාරී ධම්මානුසාරී කියන කියන්නේ ස්වාමීන් වහන්සේ සත්‍ය සත්‍ය ඉන්ද්‍රිය බවට පත් වුණාම කියලා. ස්වාමීන් වහන්සේ සත්‍ය ඉන්ද්‍රිය
කියන එක අපි තේරුම් ගන්න පැහැදිලි කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් හිතන්න දැන් අපි මුල් කාලේදී අපිට සිහිය නැහැ. ඉතින් එතකොට අපි හිතන්න දැන් ඔහෙ අපි කටයුතු කරද්දී ඔහෙ කටයුතු කරනවා. හිත එහෙ මෙහෙ යනවා. හිත වල්මත් වෙනවා. නැත්නම් මේ මට්ටමේ අසතිමත් තත්ත්වයක් තිබුණේ ඊට පස්සේ අපි මාකර ආරමුණක් පාවිච්චි කරලා සිහිය දිනු කරනවා. ආශ්වාසය ප්‍රශ්වාසය පාවිච්චි කරලා සිහියෙන් ඉන්න හදනවා. මම දකුණ පාවිච්චි කරලා සිහියෙන් ඉන්න හදන. ඒතකොට නිකන් අර බලෙන් පවත්වන සතියක් තමයි දැන් තියෙන්නේ. තාම ඉතින් පුහුණු කරන සතියක්, සති මාත්‍රයක්. ඊට පස්සේ ඉතින් ඔන්න ඒක දැන් ටික ටික වැඩෙනකොට මේ කොනේ ඉඳන් එහා කොනට යන ගම්ම සිහියෙන් යන්න පුළුවන්. හැරෙනකොටත් සිහියෙන් හැරෙන්න පුළුවන්. ඉතින් වගේ ඉතින් තව තව මේක වැඩෙනවා. ඊට පස්සේ ඔන්න අපි එදිනෙදා ජීවිතයේ සිහිය දිනු කරන්න බලනවා. දත්ම දිනුවට සිහිය දිනු කරනවා. කනකොට බොනකොට සිහිය දිනු කරනවා. ඔය වගේ අර තව තවත් නිකන් සතිය පතුරවනවා. ඊට පස්සේ දැන් කෙනෙකුට නිකන් දවසක හැංගෙන්න පුළුවන් දැන් නම් හොඳට සිහිය තියෙනවා. අද මං අර වැඩේ කරද්දිත් හොඳ සිහියෙන් කරේ, මේ වැඩේ කරද්දිත් සිහියෙන් කරේ. අද දවස පුරාම හොඳට සිහිය ශක්තිමත් වෙලා තියෙනවා කියලා අන්න තමන්ට මේ සතිය ඉන්ද්‍රියක් වශයෙන් හොඳට නිකන් හිතේ බලපවත්වන ආකාරය යාට තේරෙන්න ගන්නවා. ඒ මට්ටම තමයි ඉන්ද්‍රිය මට්ටමක් කියලා තේරෙන්නේ. මේ ප්‍රායෝගිකව හඳුනා ගන්න තියෙන්නේ අර හිතේ දැන් හොඳට සතිය නැමැති ගුණය තහවුරු වෙලා තියෙනවා. ඒක දැන් නිකන් අර මේ සම්පූර්ණයෙන් හිත හැර යන්නේ නැති තරම් සැහැන් දුරට හිත තුල බලපවත්වනවා. එයා ශක්තිමත් වෙච්ච ආකාරය යෝගාවචරය දැක ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි ඉන්ද්‍රිය මට්ටමක් කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි.
හොඳයි.
උවන්සෙට බොහොම තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව කල්යාණි සිපත් කරන්න පුළුවන්.
ගරු ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
මම මීට කලින් නම් ප්‍රශ්න අහලා නැහැ.
ඔව්.
මම මේ පළවෙනි වතාවට අහන්නේ මගේ මේ කමඨහම් සුද්ධ කිරීමක් මම කරගෙන යන භාවනා හරිද කියලා දැනගන්න කතා කරේ.
ඔව්.
මම දැන් අවුරුදු 5ක් විතර තිස්සේ ඉඳන් ආනාපාන සති භාවනාවයි සක්මන් භාවනා වැඩිපුරම ආනාපාන පරියංක භාවනාව තමයි ආනාපාන අරමුණ තමයි කරන්නේ කරන්න පුහුණු වෙන්නේ. මුලදී මට ආනාපාන සතිය කරගෙන යනකොට මේ පියවර දෙකක් අර අවස්ථා තියෙනවානේ ස්වාමීන් වහන්සේ පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව ඔය වගේ මුළුමනින්ම හුස්ම රැල්ල දිගටම දැනෙන අවස්ථාවට නිකන් ආවා. ඊට පස්සේ මට දැනුණා මගේ හුස්ම නිකන් බර වෙනවා වගේ.
හරි.
මීට වඩා කරන්න බෑ වගේ. දිගටම හුස්ම මේ දිගටම පිට වෙන එක තමයි ගොඩක් අමාරු වල දැනුනේ. ගොඩක් දිගින් දිගටම දිගින් දිගටම යනවා බරයි. ඊට පස්සේ මම ටික කලක් ආනාපාන සති භාවනාව නවත්තලා ඊට පස්සේ මම ඔය මෛත්‍රී භාවනාව අසුබය ඒ වගේ ටිකක් කරා. ඊට පස්සේ මං ස්වාමින් වහන්සේගේ මේ ධර්ම දේශනා අහන්න පටන් ගත්තා. ඊගමන මම මේ ඒ link ටික හොයාගෙන ස්වාමීන් වහන්සේගේ මුලින්දම්ම දැන් අහනවා. අවිජ්ජා සූත්‍රයෙන් දම් මුලින්දම් අහනවා.
ඔව්.
ධර්ම දේශනාවත් ඇතුළු. මේ ධර්ම සාකච්ඡාවත් අහලා ඉතින් මට ඊපස්සේ මම ආනාපාන සති සූත්‍රය කරන දවස්වල මම මේකට ජොයින් වෙලා තිබුණා.
ඔව්.
ඊට පස්සේ මම ආපහු ආනාපාන සති භාවනා කරන්න ගත්තා.
හරි.
ඒ මාර්ගයේ මම සෑහෙන දුරට දැන් කරගෙන යනවා.
හොඳයි.
හිත සමාධිමත් කරගන්නත් පුළුවන්.
හොඳයි.
පුළුවන් දැන් ඊට පස්සේ තේරෙනවා හොඳට ආශ්වාස ප්‍රශ්වාස හොඳට තේරෙනවා. ආශ්වාසයේ එහෙම බෙල් කර්ව් එක වගේ එක තේරෙනවා.
හොඳයි.
ඊට පස්සේ දැන් තේරෙනවා ඒ ආශ්වාසයේ අර කුඩා කුඩා බෙල් කර්ව් කියනවා කියලා එහෙමත් දැනෙනවා. ඒ මට්ටමට වගේ ආශ්වාස ප්‍රශ්වාසයේ ඒක ඒ ටික දැනෙනවා. පැයක් විතර උදේට පැයක් එකහමාරක් වගේ මේ උත්සාහ ගන්නවා කරන්න.
හොඳයි.
ඒක පරයන්කේ. ඊට පස්සේ දවල්ට කෑම ගෑවට පස්සේ ගොඩක් වෙලාවට කරන්නේ සක්මන් භාවනාව.
හොඳයි.
සක්මන් භාවනාවත් විනාඩි 20ක් විනාඩි 30ක් විතර කරන්න පුළුවන්. හොඳට සිහිය මේ පාදයේ නිව තියෙනකොට දැනෙනවා. හොඳට වම් කකුල දකුණු කකුල තියෙනවල දැනෙනවා. හොඳට එතනට හිත යොමු කරන්න පුළුවන්. මුලදී මේ අටවි ගතිය තේරෙනවා, තද ගතිය.
හරි.
සීතල ගතිය තේරෙනවා, සීතල තේජෝ ගතිය දැනෙනවා. ඊට පස්සේ දැන් තේරෙනවා මේ කකුලේ වදින තැන පොට්ට හරිය මේ ඊල් එක මේ කකුලේ මේ එක පැත්තක් වදිනවා. ඊට පස්සේ ඉස්සරහා කොෆීට් එක වගේ වදිනවා. එහෙම ඇඟිලි වෙන වෙනම වදිනවා. ඒව දැනෙනවා. දැන් ඒව තේරෙනවා.
හොඳයි.
හොඳයි. ඊට පස්සේ මම මේ හැරෙනකොට එතනට දැන් ඇවිදගෙන ගිහිල්ලා හැරෙනකොට මම එතන ටිකක් ඉරියව් භාවනාව කරනවා. මම මේ ඉන්නේ හිටගෙන.
හරි.
මේ ලැප් එක වහගෙන එතකොට මම ඉරියව්වට හිත යොමාගෙන කරනවා.
හා.
එතකොට මට තේරෙනවා මේ ධාතු නිකන් එහෙම්මෙන් ඇඟ නලියන ගතිය වගේ.
හරි.
ටිකක් ස්ටිං වෙනවා වගේ තනින් තන.
හරි.
එතකොට ස්වාමීන් වහන්සේ ඒ තැනට මම හිත යොදවන්න ඕනද?
හා කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ඒක නේද අපි කියන්නේ දැන් සක්මන් භාවනාව හරහා අපි එහාට යනකොට ධාතු මනසිකාරයට තමයි යවෙන්නේ. ඉරියාපත භාවනාවෙන් අපි ධාතු මනසිකාරයට යන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒකෝර දැන් ඔය ඉරියව්වට හිත යොදාගෙන ඉන්නකොට ඉරියව්වේ තියෙන දැනෙන ඒ සියුම් දේවල් දැනෙන්න ගන්නවා නම් ඒකෙන් හොඳට දැනෙන එකකට හිත යොදලා ඒක පරීක්ෂා කරලා බලන්න කිසි වරදක් නැහැ.
දැන් අත් දෙක ඒ වෙලාවට මම සාමාන්‍ය සක්මන් කරනකොට අත් දෙක පිටිපස්සට බැඳගෙන යන්නේ.
හරි.
ඒ ඉරියව්ව බලන වෙලාවට නැවතිලා ඉන්නකොට අත් දෙක දෙපැත්තට එල්ලෙනවා. එතකොට මට ඇඟිලිවල මේ නිකන් අර සර්කියුලේෂන් වගේ නිකන් නලියන ගතිය වගේ ඒ කුකුරු ගහන ගතිය වගේ එහෙම දැනෙනවා.
හරි. හරි. කමක් නැහැ.
ඒව ඇති වෙන නැති වෙන හැටි එහෙම මම බල බල ඉන්න ඕනද?
ආ කමක් නැහැ. පේනවා නම් බලන්න. ඉතින් දැන් නිශ්ශබ්ද හිතට ඒකාග්‍ර වෙච්ච හිතට ඔය අරමුණු ටික පෙන්වා දීම වැදගත්. ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවා.
ඒකම අවස්ථාවක් මට හැබැයි එකම අවස්ථාවක් වුණේ ඒ ගියවුවේට හිත යොදාගෙන ඉන්නකොට බොහොම පොඩි කාලයක් මට දැනුණා හිත දැන් හරි නිශ්ශබ්දයි, දොඩවන්නේ නෑ නේද?
හරි.
මේ කිසිම අරමුණකට යන්නේ නෑ නේද කියන්නේ.
හොඳයි.
ඒක හැබැයි එකම අවස්ථාවයි දැනුනේ. ඉක්මනට දැනුන්නේ.
ඔව්. ඒක තව තව බහුලීකృత කරන්නේ ඔය தත්ත්වය තව තව වර්ධනය වේවි. දැන් අපිට එතකොට තමන්ට තේරෙවි දැන් මේක වෙන තාටියක් වාඩි වෙලාම දැන් බලවත් වඩා සුදුසුයි කියලා. එතකොට එහෙම වාඩි වෙන්න. හිටගෙන ඉන්නවට වඩා තමන්ට තේරුණොත් ඔව් දැන් මේක හොඳට දැන් හිතත් එකඟ වෙලා තියෙනවා. හිත අර කිව්ව වගේ දොඩමළු වීමක් ඇත්තෙත් නැහැ. එතකොට ඉතින් උපරිම ප්‍රයෝජනය ගන්නයි තියෙන්නේ මේ අවස්ථාවේදී වාඩි වෙලා එයාට මේ කයේ දැනෙන මේ විවිධ දේවල් හොඳට එකක් එකක් ගානේ හොඳට පෙන්වා දෙමින් ඉන්න. ඒ තැනට හිත යොමු කරන්න. එතෙන්ට එතකොට හිත සමාධිමත් වේවි. සමාධිමත් හිතට ඒකේ යථා ස්වභාවය පෙන්වා දෙන්න ඒක තමයි කරන්න
තියෙන්නේ. ඕකේ බොහොම හොඳයි. සිත් වෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. විඥානය සම්බන්ධ.
ඔව්.
දැන් අර එක මහත්මියෙකුත් ඇහුවනේ මනෝ විඥානය ගැන.
හ්ම්.
ස්වාමීන් වහන්සේ දැන් අපි සිතුවිල්ලක් ගැන හිතන මොකක් කර ගැන හිතන කොට පහුගියක් ගැන හිතනවා හරි සිතුවිල්ලක් ආවාම හරි අපි ඒක දැනගන්නේ මනෝ විඥාණයෙන් ස්වාමීන් වහන්සේ. ඉතින් මනෝ විඥාණය කියලා සිතක් තියෙනවද ස්වාමීන් වහන්සේ?
නෑ එතන එකක් කියලා නෙමෙයි ගන්න තියෙන්නේ. දැන් එතන ඒ කියන්නේ දැන් විඥාන ධාරාවක්. එතකොට එක මට්ටමකදී හිතන සිතුවිල්ල ආපු බව දැනගත්තා. ඊළඟට ඔන්න ඒකේ ස්වභාවය ගැන දැනගත්තා. ඉතින් එතකොට සිතුවිලි පරම්පරාවක් තමයි ඉතින් අපි ඔය කතා කරන්නේ. එතකොට එක හිතකින් ඔක්කොම දැනගන්නවා කියලා දෙයක් නෙමෙයි. සිතුවිලි පරම්පරාවකින් ඒගොල්ලන්ගේ එක එක කෘත්‍ය තමයි තියෙන්නේ. ඊපස්සේ කාලේ ඒවා තමයි ඔය අභිධර්මයේදී චිත්ත වීති වශයෙන් එහෙම පෙන්වන්නේ. ඉතින් අපි දැන් මෙතෙන්දි සරලව මේ ඔක්කොම ටික මනෝ විඤ්ඤාණයට දාලා තමයි කතා කරන්නේ.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මනෝ විඤ්ඤාණ ධාතු කියලා අපි කියන්නේ ওই ටික
ඔක්කොම අන්නහරි.
මනෝ ద్వාරා ආවර්ජන සිත ඒව ටිකනේ
ඔක්කොම ඔව්. ඒ කියන්නේ විග්‍රහ කරලා පෙන්වන්න ගියොත් හුඟාක් එකේ විස්තර තියෙනවා. අභිධර්මයේදී එහෙම තමයි ඒව හුඟාක් විස්තර කළා. චිත්ත චෛතසික වශයෙන් බෙදලා චිත්ත වීති වශයෙන් බෙදලා හුඟාක් ඉතින් ඒගොල්ලෝ විස්තර කළා තියෙනවා. නමුත් ඉතින් අර යෝගාවචරයේ හඳුනගන්නේ හුඟක් වෙලාවට එක එක ಜಾතිය සිත් රාග සිත් ද්වේෂ සිත් මෝහ සිත් ඒ වගේ ඉතින් එයා හඳුන ගන්නවා. ඊට පස්සේ කාමච්ඡන්දයක් දැන් තියෙනවා, ව්‍යාපාදයක් තියෙනවා. ඒ වගේ අර නිවර්ණ මට්ටමින් හඳුන ගන්නවා. ඊට පස්සේ ඔන්න මේ වෙලාවේදී අපි හිතමු සතිමත් බවක් තියෙනවා. මේ වෙලාවේදී හිතේ එකඟතාවයක් තියෙනවා. ඒ වගේ මට්ටම් වලින් හඳුන ගන්නවා. එතකොට ඇත්තටම හිත ගැන කරන අධ්‍යයනය එක එක මට්ටම් වලින් තමයි සිද්ධ වෙන්නේ.
ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් හිත ගැන හිතනවා නම් දැන් අපි හිතමු ඉරියව්වක් මාරු කරනකොට අපි කියම් කිසි ක්‍රියාවක් කරන අත උස්සනවා කියමුකෝ. අපි කියනවානේ අභිධර්මය අනුව දැන් අතක් උස්සනකොට හිතක් පහළ වුණා. හිතක් පහළ වුණා. ඊට පස්සේ කාය විඤ්ඤාතිය වායෝ
එකක් කියලා නෙමෙයි ඉතින් සිත් පරම්පරාවක් නැති වෙනවා.
එකක් මනෝ විඤ්ඤාණ ධාතුම කියලා.
ඔක්කොම දැන් ඒක තමයි. අපි දැන් මෙහෙමනේ. දැන් ස්කන්ධ පැත්තෙන් බෙදනකොට ඔය ඔක්කොම ටික අර ස්කන්ධ හතරකට දාලා ගන්න පුළුවන්. එකක් තමයි වේදනා ස්කන්ධය, එකක් සංඥා ස්කන්ධය, එකක් සංස්කාර ස්කන්ධය, එකක් විඥාන ස්කන්ධය. අපි ඔය සිත පහලනවා කියනකොට ඒ හිතේ එතකොට යම්කිසි වේදනාවකුත් තියෙනවා. එතන දැනෙන අපිට උපේක්ෂා වේදනාවක්. ඊපස්සේ ඒ අවස්ථාව හඳුනා ගන්න සංඥා ටිකකුත් තියෙනවා. ඊටසේ අපි එතන චේතනා පහල කරනවා. ඒ ටිකත් එතන සංස්කාර ස්කන්ධේලා ගැනෙනවා. ඊපස්සේ මේලාදී යම් දැනීම් ටිකක් සිද්ධ වෙනවා. ඒක කාය විඥාන විදිහට තියෙනවා. ඒත් එක්කම තව ඒක අත්දකින්නවා, ඒක දැනගන්නවා. ඊටසේ ඒ කොටස මනෝ විඥාන වශයෙන්ුත් තියෙනවා. එතකොට අපි මේ දැන් ස්කන්ධ කියලා කියන්නේ මෙතන සමූහයක් ගොඩක් කියන අදහසනේ. එතකොට ඒ එක බෙදා දැක්වීමක් ස්කන්ධ වශයෙන් බෙදා දක්වද්දී ඒතර ඔන්න ඒ ස්කන්ධ හතරක බෙදිලා යනවා. ඊපස්සේ අපි තුමු ආයතන පැත්තෙන් කතා කරොත් එතෙන්දී කෙලින්ම මන ආයතනයයි ධම්මායතනයයි කියන දෙකට තමයි ඔය ඔක්කොම ටික අයිති වෙන්නේ. ආයතන පැත්තෙන් කතා කළොත් ඊට පස්සේ ධාතු පැත්තෙන් කතා කළොත් අර කියපෝ මේ මනෝ විඥාන ධාතු මේ ඒ වගේ පැත්තකට තමයි ඔය ටික අයින් කරන්න වෙන්නේ. ධාතු 18ක් සාමාන්‍යයෙන් පෙන්වනවා. කියන්නේ මනෝ ඒක මන කියන එකයි ධම්ම කියන එකයි මනෝ විඥාන ධාතු කියන එකයි තුනක් කියලා. ඒ තුනටම ওই ටික දාන්න පුළුවන්. ඊළඟට දැන් අනිත් පැත්තෙන් දැන් චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාහන විඥාන ධාතු, ජීවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු කියලා ඒ ආයතනයට අදාළවත් මේකේ ඒ විඥාන මට්ටම පෙන්වනවා. ඉතින් ඒ කියන්නේ එක එක විග්‍රහ කිරීම. කියන්නේ අපිට අර මේ සිද්ධ වෙන දේ හොඳින් තේරුම් ගැනීම සඳහා කරපු විවිධ විග්‍රහයන්.
ඉතින් මේක සිතකට දහන්න බෑ. මේ සිත 89 එකක් කියලා කියන්න බෑ.
එහෙම කියන්න බෑ. එහෙම කියන්න ඉතින් අමාරුයි. ඉතින් එහෙම ඉතින් හොයන්න යන එකත් කරදරයි. ඒ කියන්නේ දැන් අපි මෙතෙන්දී භාවනාදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. භාවනා කර කර අභිධර්මයේ තිබිච්ච ඒ ලිස්ට් එකට කොහෙක කොයි ලිස්ට් එකෙන් කොයිකද මම මේ අත්දැක්කේ කියලා එහෙම මේ ගලපන්න එකක් කිසිසේත්ම භාවනාදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඒක වැරදි ඇත්තට. මෙහෙමත් භවනා ක්‍රමයක් තියෙනවා. නමුත් ඒකවිල්ලා අර සුතමේ ඥානයත් එක්ක මේ භවනාමේ ඥානය භවනා කර කර ගලපන්න යාමක්. ඒක මනසට වෙහෙසක්. එතකොට මනස වැඩෙන්නේ නැහැ. මනස නිකන් අර ආයෙත් චින්තාමේ ඥාන ප්‍රත්තට ගිහිල්ලා ඒක හිර වෙනවා. චින්තාමේ ඥානයට අපි ප්‍රමුඛත්වය දුන්නා වෙනවා. දැන් භවනාමේ ඥානයක් වඩාගෙන යද්දි තියෙන්න ඕනේ කාර ආදුනික මනසක්, මොකක්වත් නොදන්න මනසක්. සැහැල්ලු මනසක්. ඒ සැහැල්ලු මනසේ තමයි පිරිසුදු විපස්සනා නුවණක් අවදි වෙන්නේ. ඒක අපිට ස්වාධීන වූ නුවණක්. ඒක පොතෙන් ගත්ත නුවණක් නෙමෙයි. ඒක බොහොම ස්වාධීනව මේ දේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීම හරහා අදාර දේශනාවේදී ඉදිරිපත් කරේ අභිඤ්ඤා පරිඤ්ඤයං කියලා. ඒ කියන්නේ නිවරදි පිරිසුදු ඍජු නුවණකින් ලබන අත්දැකීමක්. ඒතර ඒ නුවණ අර පොතෙන් දාගත් එකට එකත් එක්ක මේ පටලෝ ගන්න හොඳ නැහැ. ඒකත් එක්ක මිශ්‍ර කර ගන්න හොඳ නැහැ. මෙතන තියෙන්නේ අර ඒකාග්‍ර වෙච්ච හිත, සතිමත් වෙච්ච හිත, කුතුහලයක් සහිත හිත තමයි මෙතෙන්දි තියෙන්නේ. එයාට තමයි ඔන්න ටක් ගාලා අවබෝධ වෙන්නේ ඒ දේවල් දැකීම හරහා. ඍජු අත්දැකීම හරහා ප්‍රත්‍යක්ෂ නුවණක් වෙන්නේ එතකොටයි. භාවනාමය ඥානයක් වෙන්නේ එතකොටයි.
ස්වාමීන්
වහන්සේ දැන් ඇවිදිනකොට තදගතිය දැනුනහම අපිට ඊට වඩා ගමන් නැහැ නේ
මේක පටවියේ මට දැනුනේ
කියලා. නෑ නෑ ඒකවත් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒකවත් අවශ්‍ය නැහැ. හිත පුළුවන් තරම් සංසුන් කරගෙන මේක වැඩේ කරන්න. ඒ කියන්නේ හිතේ උවමනාවෙන් පොතේ එක මතක් කරවන්න යන්න එපා.
හරි. බොහොම
බින්
සර්ණයි
ස්වාමීන් වහන්සේ. හොඳයි. ඊළඟ තහම් ගැටලුව මානෙල් චිත්‍රපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමී වහන්ස.
ඔව්.
කමඨාන් සම්බන්ධවයි මම මට සක්මන් භාවනාවේදී දෙපය ආරමුණු කරලා ඇවිදිනකොටම සක්මන ආරම්භ කරනකොටම ස්පර්ශය නොදෙනී යනවා ස්වාමී වහන්ස. ඔබ වහන්සේ මට කිව්ව සක්මනේදී වටපිට බලන්න කියලා. මොකද සක්මන නිරායාසයෙන් සිද්ධ වෙනවා. එතකොට අරමුණක් නැතු යනවා. අරමුණ දෙන්නේ සිතුව වටපිට බලන්න කියලා. එහෙම බලද්දි මට ඒ දේවල් ගැන ස්වාමීන් වහන්සේ හිත යන්නේ නැහැ.
හිතින්ම
අරමුණක් නැතු වෙනවා. පරයන්කේදී වදින ස්වාමීන් වහන්සේ පරයන්කේදී මට සිත එකඟ වෙනවා, සිත ඒකාග්‍ර වෙනවා. මේ විශ්මරල්ල දිහාන ඔබ තමයි. නමුත් මේ ඈතදී ඉඳලා මේ සිත කයම දැනියනවා. හිතත් සිතුවිලි එනවා. සිතුවිලි දිහා නොබලා සිතුවිලි ගණන් ගන්න නැතිවෙනකොට ඒවත් නොදෙනී ගිහින්නා සිත නිශ්ශබ්ද වෙනවා. ඒ නිශ්ශබ්ද වෙනකොට ස්වාමීන් වහන්සේ මේකකින් ඉඳලා මේ මට ආයි හුස්ම රැල්ල දැනෙනවා. ඒකම අපසුතාවයක්. ඒකෙන් ආයි හුස්ම රැල්ල නැදෙනී ගිහින්නා සිත ආයි නිශ්ශබ්ද වෙනවා. සිතයි කයයි මේක මම වහන්සේට කිව්වම වහන්සේ කිව්වා කෙලින්ම හුස්ම රැල්ල බලන්න නැතුව කෙලින්ම සිත බලන්න කියලා.
හරි
ස්වාමීන් වහන්සේ මම එහෙම කළා. සිත බලනකොට කෙලින්ම සිත දිහා බලනකොට සිත ඒකාග්‍ර වෙනවා. ඒකාග්‍ර වෙන සිත ස්වාමීන් වහන්සේ ටිකකින් එහෙම තිබිලා මේ මට ඉතින් ඉක්මනටම සිතුවිලිත් එනවා. එක දෙක එනවා. මේ සිතුවිලි දිහා බලනකොට යනවා. සිතු ඒකාග්‍ර වෙනාම තියෙනවා සෑහෙන වෙලාවක්. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මේ අද සමාවනාවදි මට දැනුණා සිත ඒකාග්‍ර වුණා. සිතුවිලිත් මොකුත් නැතුව තිබුණා. මෙහෙම තියෙද්දි කය නිකන් කය පස්සද්ධියක් වගේ එහෙම ඇති වුණා. සිතත් සංසුන්වම තිබුණා ස්වාමීන් වහන්සේ. මේ දෙකම දැනුණා මට අද සක්මන් අද පරයන්ක භාවනාවේදී ඔබ වහන්සේගෙන්
හොඳයි කරන විදිහ හොඳයි. දැන් පුළුවන් තරම් අර සැහැල්ලුවෙන් කරන්න. වාඩි වෙලා ඉන්නකොටත් කය හොඳට මේ සැහැල්ලුවෙන් වාඩි කරලා තියන්න. ඒ කියන්නේ දැන් අපි ඔතෙන්ද දැන් චිත්තානුපස්සනාවක් හරහා යනකොට කය හොඳට නිරුපත්‍රිතව ආරක්ෂිතව තියෙන්න ඕනේ. දැන් මේ හිත දිහා බල බලා කය ගැන මේ බලන්න එක කරදරයි. ඒක හිතට බරක්. ඒ නිසා හොඳට කය තැම්පත් කරලා ඕනනම් පුටුවක වාඩි කරලා හොඳට පත්තට හේත් වෙලා හැබැයි නිදා ගන්න එපා. හොඳට සැහැල්ලු ඉරියව්වක් කයේ පවත්වන්න. ඊට පස්සේ නිකන් කය අතහැරේවි. දැන් අපි කෙනින්ම හිතත් එක්කම යන්නේ. එතකොට හිතට සිතුවිලිත් සැහැල්ලුවෙන් එන්න දෙන්න. ඒ කියන්නේ අපි බල කළා මොකක්වත් නවත්තනව නෙමෙයි. සිතුවිලිවලට කැමති නම් එන්න දෙනවා. ඊට ඒගොල්ලෝ එනවා යනවා එනවා යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඔන්න නතර වෙනවා. ඒ නතර වෙච්ච ස්වභාවය තුළ සංසුන් වෙන්න. බොහොම සාවධානව ඒ කියන්නේ මේ සැහැල්ලුවෙන් ඉන්න විතරයි එතන තියෙන්නේ. එතකොට ඒ தත්ත්වේ තව තව වර්ධනය වේවි. එතෙන්දී ආයේ ආශ්වාසය මතු වුණා කියලා එතෙන්ට දාන්නත් එපා. කයේ වේදනාව කියලා එතෙන්ට දාන්නත් එපා. අර හිතවිලි අතර පරතරයේ තුල හොඳට හිත පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. දැන් ඒ පවත්වනකොටත් එතනත් කියන්නේ අර එතන සමබරතාවයකින් පවත්තන. එතන නිකන් අපි හිතමු කිටි කිටි අල්ලගෙන දැඩිව බලාගෙන නෙමෙයි පහසුවෙන් බලන් ඉන්නවා. නිකන් සූක්ෂම විදිහකට නැත්තම් කොහොමද කියන්නේ සැහැල්ලුවෙන් බලාගෙන ඉන්නවා. එතන ওই සමබරතාවය තමයි පොඩ්ඩක් එතන ඔය පවත්වන්න අවශ්‍ය වෙන්නේ. අපි සමබරතාවයේ හරියට යොදාගත්තේ නැත්තම් සමහර ලාට ඔන්න ඉතින් එක්කෝ නිඳ යනවා. ඒ කියන්නේ අපි ප්‍රමාණවත් වීර්යයක් යොදලා නැහැ. එහෙම නැත්තම් එක්ක හිත විසිරෙනවා. එහෙම නැත්තම් ආයෙත් අපි කියමු වෙන අරමුණකට ගිහිලා හිත හේතු වෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් තමයි හිත බේරගෙන හරියට නිකන් අර වාහනයක් පාරේ අරන් යනවා වගේ වැඩක් තමයි තියෙන්නේ. ඒතර පිටිපස්සෙන් එන වාහන වලට හැප්පෙන්නත් බෑ, දෙපැත්ත යන වාහන වලට හැප්පෙන්නත් බෑ, ඉස්සරහින් යන වාහන වලට හැප්පෙන්නත් බෑ. අපි පරිස්සමෙන් වාහනේ අරන් යන්න ඕනේ. අන්න ඒ වගේ වැඩක් තමයි දැන් කරන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මට වැඩි වෙලා එහෙම හිටියත් මට හිතෙනවා ඉක්මනටම ඇස්සරින්න. ඒ වගේ අවස්ථාවක ඇස්සරලා ඉස්සරහ තියෙන මට ඉක්මන බලාගෙන ඉන්න ඉස්සරහ තියෙන දෙයක් දිහා යම් කිසි වස්තුවකින් බලා හිටියා ස්වාමීන් වහන්සේ, මට ඒක කිසිම දැනීමක් නැහැ. ඔබේ හිත බලාගෙන ඉතිංස කිසිම ඒකේ අරමුණක් සංඥා කිසිම දෙයක් ඉක්මන යනුනේ නැහැ.
හොඳයි. ඒ දැන් හිතන්න S2 ඇරලා ඈත බලන් ඉන්න ඕන. ඈත හැබැයි එක තැනකට හිත ફોકસ කරන්නේ නැතිව නිකන් අර අපි කියන්නේ බකන් නිලන් ඉන්නවා කියලා. නිකන් ඉබාගාතේ බලන් ඉන්නවා. හිත නැහැ එක තැනකට හිර වෙලා, එක තැනකට ફોકસ වෙලා නැහැ. ඒ වගේ බැල්මක් දාගෙන ඉන්න පුළුවන් නම් ඒත් ඉතින් අපි ඉන්නේ ඔය නිමිති නොගන්නා තත්ත්වෙම තමයි. දැන් ඔතන අපි ඒ ටික නිමිති නොගන්නා තත්ත්වයකට හිත ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. අනිමිත්ත පැත්තකට තමයි දැන් අපි ඒ කිට්ටු වෙන්නේ. එතෙන්දී ඇස් අරගෙන හිටියා කියලාත් ඒකයි අර රූප පෙනුනට මොකද ඒව නිමිති ගැනීමක් හිත දැන් කරන්නේ නැහැ. S2 අරගෙන දැන් ඔය ඈත බලන් ඉන්නවා. හැබැයි හිත ඒකත් කැමැත්තෙන් කරනවා. සැහැල්ලුවක් එතනට තියෙනවා. හිත ඒවත් එක පැටලෙවිලක් නැහැ. හිතේ ඒ සංසුම් බව පටලැවිච්ච නැති ගතිය රැකිලා තියෙනවා.
එහෙමයි ස්වාමීනි.
හොඳයි හොඳයි.
තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි. හොඳයි පින්වත්, එහෙනම් අදත් අපි පැය දෙක කාලයක් ධර්මදේශනාවක සහ ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තිනවා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සිළු ලෝකවාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාටමත් උතුම් නිවන් සුව අවබෝධය පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්ප්‍රදාය අනුකූල මෙත්තාවතාච ආදී ගාථා සජ්ජහනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ බුහතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.